නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර කරන අපගේ නමස්කාරයේ වේවා තුන් වූ ශ්‍රී සද්ධර්ම රත්නයේට නමස්කාර කරන අපගේ නමස්කාරයේ වේවා උතුම් වූ සංඝ රත්නයේට නමස්කාර කරන අපගේ නමස්කාරයේ වේවා බුද්ධ රත්නයේට ධම්ම රත්නයේට සංඝ රත්නයේට පැහැදී සිටින් යුක්තව නමස්කාර කිරීමෙන් අත්පත් වන්නා වූ කුසල චේතනාවන්ගේ කුසල ධර්මයන්ගේ ආනුභාව බලයෙන්ද බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්න අනන්ත පරිමාණ ගුණානුභාව බලයෙන්ද මේ පින්වත් සෑම දිනාම සහ අසාගෙන සිටින සියලු දිනාම මීට පෙර සිදු කරගත්තා වූ දාන වශයෙන් සීල වශයෙන් භාවනා වශයෙන් උපදවාගත්තා වූ සියලුම කුසල ධර්මයන්ගේ පුණ්‍ය ධර්මයන්ගේ ආනුභාව බලයෙන් සෑම දිනාටම අද මේ ධම් වැඩසටහන හරහා කියලා දෙන්න හිතාගෙන ඉදිරිපත් කරගන්න ධර්ම කාරණා ටික ඉතාමත් හොඳින් වැටහෙවා තේරුම් ගන්නට ලැබීවා සෑම දිනාගේම සිහිය නෝන යෝනිසෝ මනසිකාර්ය පවතිවා ඒ වගේම අකුසල කර්ම විපාක වශයෙන් නොඒවා මේ වෙලාවේදී කුසල කර්ම දියුණු කරගන්න ශක්තිය ලැබීවා සද්ධාවත් ධර්මයේ කෙරෙහි පිහිටාවා වීරියක් ධර්මයේ කෙරෙහි පිහිටාවා සතියේ මනාපට වැඩේවා සමාධිහි සිතින් යුක්තව ප්‍රඥාවෙන් යුක්තව ධර්ම කාරණා තේරුම් අරගෙන ප්‍රඥාව විසඳ කරගෙන නිවන් අවබෝධ කර ගැනීම පිණිස මෙය භාවනා මාර්ගයක්ම වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් එක්ක අද මේ පින්වතුන්ට වැඩිපුර අහලා තිබෙන්නා වූ හිතලා තිබෙන්නා වූ ධර්ම කාරණයක් පෙන්වුම් කරන්න කැමතියි. වැඩිපුර හිතලා තියෙන වැඩිපුර කතා කරලා තිබෙන වැඩිපුර අහන්න අවශ්‍ය ඒ වගේම සාකච්ඡා වලින් ඉස්මතු වෙච්ච කාරණයක්. අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැඹුරු පැත්තක් තිබෙනවා. ඉතාමත්ම ගැඹුරු පැත්තක් තිබෙනවා. ඒ තමයි මොනවද ගැඹුරු ධර්මය? ස්කන්ධ පිළිබඳව කතා කිරීම හරි ගැඹුරයි. ආයතන ධර්ම ඔය සාමාන්‍ය වචන කතා කරන වගේ හරි ගැඹුරයි. ආයතන ධාතු ස්වභාව කියන ඒවා හරි ගැඹුරු ධර්ම. ඉන්ද්‍රිය ධර්ම කියලා තියෙනවා ධර්ම 22ක්. ඉන්ද්‍රිය ධර්ම ගැන කතා කිරීම හරි ගැඹුරයි. පටිච්ච සමුප්පාදේ ඉතා ගැඹුරයි. චතුරාර්ය සත්‍ය ධර්මයන් ගැඹුරයි. හැබැයි බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ඉදිරිපත් කරන්නේ ලෝක සත්‍යය, කියන්නේ පුතඥයාට දැනෙන, පෙනෙන, වැටහෙන මට්ටමක් තියෙනවානේ. ආන්නේ ඒ හරිය තමයි බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයන් දේශනා කරන්නේ. ඒක ගැඹුරයි. පටිච්ච සමුප්පාදය අතිශය ගැඹුරයි. ඒ වගේම තමයි පත්‍ය ධර්ම ගැඹුරයි. මේ ගැඹුරු ධර්ම, සූක්ෂම ධර්ම, ගැඹුරු ධර්ම අහන්නේ කවුද, හිතන්නේ කවුද, මෙනෙහි කරන්නේ කවුද? එයා කල්යාණ පුතඥයෙක්. කල්යාණ පුතඥයෙක්. එතකොට අපි මේක ඉස්සර වෙලා කිව්වා පුතඥයෙන් කොටස් දෙකක් ඉන්නවා කියලා. මොකද මේ පුතඥයේ කොටස් දෙක, එකක් අන්ධ පුතඥයා, අනිත් එක්කෙනා කල්යාණ පුතඥයා. අන්ධ පුතඥයාට මේ ධර්ම අහන්න හිතෙන්නේ නැහැ, හෝඩුවාවක්වත් නැහැ අහන්න ලැබෙන්නේ. අන්ධ පුතඥයාට මේ ගැඹුරු ධර්ම දිව්‍ය ලෝකයේ හිටියත් ඒ සම්පත් විඳින ඉන්නවා, නමුත් අහන්න දැනෙන්නේ නැහැ. අන්ධ පුතඥයා. කල්යාණ පුතඥයා එහෙම නෙවෙයි. කල්යාණ පුතඥයාට මනුස්ස ලෝකයේ ඈත දුර පළාතක හිටියත් ඒ වගේම ධර්මයේ නැති කොහේ හරි හිටියත් මේ අන් මේ කල්යාණ පුතග්ජනයාට ඒ සම්පත්තිය තිබෙනවා. ඒ නිසා කල්යාණ පුතග්ජනයයි කියලා කියන්නේ මෙන්න මේ ධර්ම හිතන, අහන, මෙනෙහි කරන, ඒ වගේ මේවා දැනගන්න උත්සාහ දරන්නා වූ කෙනාට කියනවා කල්යාණ පුතග්ජනයයි කියලා. කල්යාණ පුතග්ජනයා තමයි ධර්මාභූතේ කරගෙන නිවන් පතාගෙන නිවන් අරමුණු කරගෙන මේ කොහොම හරි වැඩ කටයුතු කරගන්න උත්සාහ දරන්න උත්සාහ කරන්නේ කවුද? කල්යාණ පුතග්ජනය. ඉතින් අද මේ පින්වතුන්ට මම මේ කරුණු කාරණා කීපයක් කියලා දෙන්න. ඒක තමයි මේ කොටසෙන් අපි කිව් ස්කන්ධ ධාතු ආයතනින්දී පටිච්ච සමුපාද ආදී වගේ මේ වැවුවන් පස්සේ ටිකක් මොකක් වගේ එකක් අහන්න හිතෙන්නේ නිකන් මේ ලිස්ට් එක කියාගෙන යනකොට ආයතන ධාතු ඉන්ද්‍රිය පටිච්ච සමුප්පාද කියලා කියනකොට මොකක් වගේ එකක් අහගත්තොත් හොඳයි කියලා වගේ හිතේ. අපි අද හිතමු යම් කිසි ධර්මයක්. ඒ කියන්නේ භාවනා වැඩසටහනක් කෙරෙන තැනක්නේ. ඉතින් ඉඳලා සිල් සමාදන් වෙලා සිල් අදිෂ්ඨාන කරගෙන භාවනා කරන භාවනා වැඩමුළුවක් නේ. ඉතින් ඒ නිසා ඒ භාවනා හිතට ගැළපෙන එකක් අපි කතා කරමු. භාවනා හිතකින් අපි අවබෝධ කරගන්න යන එකක් කතා කරමු. ඒ තමයි මේක අහපු අයත් ඉන්නවා. හැබැයි නාහපුවක් තියෙනවා. අලුත් අයත් තියෙන එක නිසා අපි ගොඩාක්ම අලුත් පින්තුන් පැත්තක තමයි මේක ફોકસ කරන්නේ. දැන් එතකොට පටිච්ච සමුප්පාදය අහලා තියෙනවා. පටිච්ච සමුප්පාදය. මේ පටිච්ච සමුප්පාදය ඇහුවන් පස්සේ මොන වගේ හිතක් ඇති වෙයි? කොහොමද පටිච්චසමුප්පාදයේ බුදුරජාණන් වහන්සේ දීලා තියෙන අර්ථය? හේතුඵල ධර්මයක් හැබෑව. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ හේතුඵල ධර්මය. දැන් බලන්න කොහොමද ඒක කියන්නේ? කියන්නේ අවිද්‍යා අපි කියාගෙන ගියත් එහෙම අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලායතන සලායතන පත්‍ය පස්සු පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස නේද? ඊට පස්සේ කියනවා ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සම්භවಂತಿ. ඒ වාක්‍ය කියලා කියනවා අවසානයේ තව එකක්. ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝති කියලා. ඒවම් ඒව මේතස්ස කියලා ඒවම් ඒකස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝති. ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස මේ සම්පූර්ණ හුදේ මේ දුක්ඛස්කන්ධයාගේ එක්කාසු දුක්ඛස්කන්ධයාගේ ඒම තමයි මේ කියලා කියනවා. එතකොට මේ පටිච්චසමුප්පාදේ මොකද? දුක්ඛස්කන්ධය. ඒකට අවසාන නම කියලා තියෙනවා ඒව මේකස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස. මේ තමයි දුක්ඛස්කන්ධයාගේ උප්පත්තිය ඇතිවීම. ඒව මේකස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ද සමුදය හෝති. ඔන්න දැන් ඔය ආවේ විදිහට. මේ පටිච්ච සමුප්පාද කතාව හැම තැනම පැතිරලා තියෙන අපේ ඇහි ආහි කනේ නාසයේ දිවේ ශරීරේ හැම තැනම පටිච්ච සමුප්පාද ගුලි පටිච්ච සමුප්පාද කාණ්ඩ පටිච්ච සමුප්පාද සෙට් තියෙන. දැන් බලන්නකෝ මේ ඇහෙන් බලනකොට පටිච්ච සමුප්පාද මහා පරාසයක් තියෙනවා. කනින් බැලුවම පටිච්ච සමුප්පාද පරාසයක්. නාසින් දිවෙන් ශරීරයෙන් හිතින් ඒ වගේ. මේ හැම එකටම පටිච්ච සමුප්පාදයක් ලින්ක් වෙලා තියෙනවා. හැබැයි අපි වැඩිපුරක විසුරුවා ගත්තොත් අපිට තේරුම් ගන්න අමාරුයි. මේක පතුරවා ගත්තොත් එහෙම අපිට තේරුම් ගන්න අමාරුයි. ඒක නිසා මේක මොකද කරන්නේ? අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියන්නේ මේ කොටස් කොටස්. කියන්නේ තේරුම් ගන්න කිලිවලකට ලිස්ට් එක හදලා තියෙනවා. අවිද්‍යා දැන් අපේ කියනවා මේ පටිච්ච සමුප්පාද මේ තාප් ඉස්සෙල්ලා අහලා තියෙනව නේද? නෑනේ. අහලා ටිකක් තියෙනවා. ටිකක් තියෙනවා මතක නෑ කියනවා. අහලා තියෙනවද?
වචනහස්.
දන්නේ නෑනේ. අහලා තියෙනනේ. අහලා තියෙනනේ. පරිද හෝ. හෝ. දැන් මේ පටිච්ච සම්උප්පාද ඒ කියන්නේ ඔකේ තියෙනවා පටිච්ච සම්උප්පාද කියන වචනේ තේරුම් ගන්න එපා. පටිච්ච සම්උප්පාද කියලා කියන්නේ පටිච්ච කියන වචනේ තේරුම ඇවිල්ල නිසා කියන්නේ හේතු කොටගෙන නිසා කරණ කොටගෙන ඔන්න ඕක තමයි පටිච්ච කියන වචනේ තේරුම. ඔය ලුකුවට කිව්වට යම්කිසි දෙයක් හේතු වෙලා යම්කිසි දෙයක් මත යම්කිසි දෙයක් කරණ කොටගෙන ඕක තමයි පටිච්ච කියන වචනේ තේරුම. සංඋප්පාද කියලා කියන්නේ සමුප්පාද කියන වචනේ තේරුම සං උප්පාද කියන එකයි. මේ සංඋප්පාද ඒ කියන්නේ මතු වෙනවා ඇති වෙනවා හට ගන්නවා උඩට එනවා. සං කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ ඕක උපසර්ගයක්. ඔය වචන යොදනවා. දැන් එහෙම ගත්තයින් පස්සේ මොකද්ද Tamante තේරෙන්නේ ඔය වචනේ? පටිච්ච සමුප්පාද කියලා කියන්නේ නිසාවෙන් හටගන්න නිසා හටගන්න ධර්ම සෙට් එකනේ. අන්න පටිච්ච සමුප්පාද යම්කිසි දෙයක් මත යම්කිසි දෙයක් නිසා යම්කිසි දෙයක් කරණ කොටගෙන හටගන්න ධර්ම ගැන කියන එක තමයි පටිච්ච සමුප්පාද. දැන් මේකේ මේ පටිච්ච සමුප්පාද කියන කියාගෙන යනකොට අංග තියෙන කියන්නේ ඒකේ වැඩිපුර ඉස්මතු කරලා කතා කරන ටිකක් තියෙනවා. ඒ කියන්නේ කුට්ටි කුට්ටි කියලා කියන්නේ. කියන්නේ කුඩු කුඩුවා. දැන් මේක පොඩියට පොඩියට කඩාගෙන වැඩ කරන්න පුළුවන්කම තියෙන්නේ ඔය ලැබ්භයක වගේ ගියන් පස්සේ නේද? යම් කිසි දෙයක් ලැබ්භයකට ගියන් පස්සේ තමයි අන්තිම අංශුවට පුංචියට කඩලා කොටලා කපලා දකින්ට පුළුවන්කම තියෙන්නේ. හැබැයි සාමාන්‍යයෙන් ගැබ්බේකින් අනිත් පැත්ත යනකොට තියෙන්නේ ගොඩවල් විති වශයෙන්. මේ පටිච්ච සමුප්පාදයේ අංග තිබෙනවා 12ක්. පටිච්ච සමුප්පාද ප්‍රධාන අංග 12යි. මේ ප්‍රධාන අංග 12ේ සෙට් එකට කියනවා මොකද්ද? අපි කිව්වේ ඉස්සෙල්ලා මේ පටිච්ච සමුප්පාද අංග 12 කොම එකට දත්තයෙන් පස්සේ ඒකට කියනවා මොකද්ද? දුක්ඛස්කන්ධය කියලා කියන්නේ. දුක්ඛස්කන්ධය කියලා කියන්නේ. දැන් බලන්න මොකද්ද පළවෙනි අංගය? මතක තියාගන්න. මතක තියාගන්න. තියාගන්න ඉලියන්න. අන්න ලියාගන් කටක් ගා ලියාගන් තියන්න. ඔව්. මේ පටිච්ච සමුප්පාද අංග ටික හොඳයිනේ. මේක හොඳ වැඩසටහන. පටිච්ච සමුප්පාදය ගැන දිගටම කියාගෙන ගියොත් එහෙම පටිච්ච සමුප්පාදෙත් එනවා කියන මාත්‍රිපා වෙනවා. නේද? පටිච්ච සමුප්පාදෙත් පා වෙනවා කියන මාත්‍රිපා වෙනවා. හේතුව දුක්ඛ සංගේන්නේ. ඒක තේරෙන්නේ නැතිකොට තවත් දුක්ඛ සංගයක්. එහෙම වෙනවා. දැන් මේකේ තියෙන ප්‍රධාන අංග 12ක් කියනවා. බලන්න අවිජ්ජා ඔන්න මේ මං ලොකු මේ නිකන් බුදුරජාන් වහන්සේගේ දේශනාවෙත් කියනනම් අවිජ්ජාව එකංගයක්. සංඛාර විඥාන නාම රූප සලායතන පස්ස වේදනාව වේදනා තණ්හා උපාදාන ජාතිය උපාදාන භව උපාදානිකාවට භව ජාති ජරා මරණ නේද? අවසානයේ තියෙන ජරා මරණ දෙක එකට ගන්න. දැන් කීයක් තියෙනවා? 12ක් තියෙනවා නේද? ඔන්න. අවිජ්ජා සංඛාර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ. ওই තමයි අංග 12. ওই අංග 12 තමයි මේ එකට එකට හේතු වෙවි එකට එකට රුකුල් දෙවි එකට එකට පටලවි වැඩ කරන දේවල්. හැබැයි මේ ඔගේ තියෙන්නේ මේ දේශනාවේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. ළඟ හේතුව ලොකු හේතුව තමයි දාලා තියෙන්නේ. දැන් ওই දේශනාවේ තියෙන්නේ අවිජ්ජාව නිසා මොකද්ද වෙන්නේ? සංඛාර කියලා කියනවා. අවිද්‍යාව නිසා සංඛාර. සංඛාර නිසා හැදෙන්නේ මොකද්ද? විඥාන. ඒ කියන්නේ ප්‍රධාන අංගයල්ලයි. හැබැයි අවිද්‍යාව නිසාම අවිද්‍යාපත්‍ය සංඛාර කියලා කිව්වම අවිද්‍යාව නිසාම සංඛාර හැදෙනවද? අවිද්‍යාව නිසාම සංඛාර හැදෙන්නේ නැහැ. හැබැයි සංඛාර හැදෙන්නත් ප්‍රධාන හේතුව ප්‍රධාන අංගේ තමයි සංස්කාර. අවිද්‍යාව ප්‍රධාන. අවිද්‍යාව සංස්කාර නෑ, අවිද්‍යාව හැදෙන්නේ සංස්කාර හැදෙන්න ප්‍රධාන අංගේ තමයි අවිද්‍යාව. මගේ සමහර වචන පිටකොට යනවා. හැබැයි සංස්කාර හැදෙන්න ප්‍රධාන අංගය අවිද්‍යාව වුණාට අවිද්‍යාවෙන් විතරක් සංස්කාර හැදෙන්නේ නෑ. ඒක වෙන තැනක කියන අපි මේ විදිහට හිතාගන්න. තව තියෙන සංස්කාර නිසා හැදෙනවා කිව්වා විඥාන නෑ. ඔව් විඥාන. සංස්කාර නිසා විඥාන. හැබැයි සංස්කාර නිසාම විඥාන හැදෙන්නේ නෑ. ඒක සිද්ධ වෙන තැනක් තියෙනවා. හැබැයි ප්‍රධාන කාරණයක් තමයි සංස්කාර තමයි ප්‍රධාන විඥානයක් හැදෙන්න ඒක වෙන්නේ. ඔය විදිහට නාම රූප හැදෙන්න විඥානය. ඊළඟට ඒකින්ද සලායතන. ඔය විදිහට හැම එකක්ම ළඟ හේතුව තමයි ප්‍රධාන හේතුව තමයි ඒකට කියාගන්න ලේසි. දැන් කුස් ගහක් හැදෙන්නේ මොකක් හින්දාද? කොස් ගහක් ඇදෙන්නේ කොස් ඇටේ හින්දා. දැන් ওই කඩවලල කොස් ඇට තියෙනවා නේද? හැදෙන්නේ කෑ කොස්ක. අනේ ඒක නෙමෙයි. කොස් ඇටේ තමයි කොස් ගහ හැදෙන්න ප්‍රධාන හේතුව. හැබැයි කොස් ඇටින් විතරක් කොස් ගහක් හැදෙන්නේ නැහැ. අනේ ඒ වගේ තියෙනවා. තව ඒකට හේතු වෙන හැබැයි ප්‍රධාන එක තමයි ගන්න. ඔය කාරණේ නිසා තමයි දවසක් බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරන පොඩි කතාවක්. ඔයක දීඝනිකාය කියන සූත්‍රයේ මහනිදාන සූත්‍රයේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේ නිතර බණහන ස්වාමීන් වහන්සේ නිතර විපරම් කරලා හොයලා බලන ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ළඟ ඉන්න ස්වාමීන් වහන්සේ. ඒක නිසා ආනන්ද ස්වාමීන් වහන්සේට හොඳට ධර්ම වැටහෙන. අනිත් එක තමයි සෝවාන් ස්වාමීන් වහන්සේ කෙනෙක් සද්ධාවත් අචලයි. ඒක නිසා හොඳට තේරෙනවා. ඒ ස්වාමීන් වහන්සේ කියනවා සෝවාන් වෙච්ච බණ අහන ධර්ම ස්ටෝර් එකක් හොඳට තියෙන ඒ ස්වාමීන් වහන්සේට තේරෙන නිසා ඒ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීන් මට තේරෙනවා පටිච්ච සමුප්පාදේ ඉතාමත්ම සරලව හොඳට වැටහිලා යනවා කියලා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ කියනවා එහෙම හිතන්න එපා කියන්න එපා. ඒ පටිච්ච සමුප්පාදයේ කියන එක හරි ගැඹුරුයි. අතිශය ගැඹුරුයි. එහෙම කියන්න එපා, එහෙම හිතන්න එපා කියලා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැනම් පටිච්ච සමුප්පාදයේ ගැඹිරයි කියලා. ඉතින් ඒ ගැඹිර වූ ධර්මයක් තමයි අපි මේ හිතන්නේ කියන්නේ තේරුම් ගන්න යන්නේ. ඒ නිසා ඔය පටිච්ච සමුප්පාදයේ අපි පිළිවෙලකට එක ධර්ම දේශනාවකින් පටිච්ච සමුප්පාදයේ තේරුම් ගන්න යනවා කියලා එක ධර්ම දේශනාවකින් පටිච්ච සමුප්පාදයේ තේරුම් ගන්න යනවා කියන එක ඇවිල්ලා ඒක කුමක් නිසා කියලා කියනකොට එක දේශනාවකින් පටිච්ච සමුප්පාදයේ තේරුම් ගන්නට බැරි ඔය පටිච්ච සමුප්පාදයේ තියෙන මුල් කාරණේ මොකද්ද? අවිද්‍යාව. ඒ කියන්නේ හොඳට අහන්දු හිතන්දු මෙනේ කරන්දු. මම මේකේ මේ දැන් ඔය බර ලිස්ට් එක තේරෙනවද? අවිද්‍යා සංඛාර සංකරුව තේරෙනවද? හොඳ සරලව තේරෙනව නේද? සරලව තේරෙන්නේ නැහැ. ඕකයි ඇත්ත. මේ අවිද්‍යාව කියන එක අපි සරල කරලා ගමු නේද? මේ සරල කරලා ගත්තයින් පස්සේ අපිට ඕක ජීර්ණය කරගන්න බැරි වෙන එකක් නැහැ. අවිද්‍යාව කියලා කියන්නේ මොකක්ද? අපි සාමාන්‍යයෙන් ගමේ ඉන්නා වූ ළමයෙකුට, ගෙදර දොරේ ඉන්නකොට අපි මොකක්වත් දන්නේ නැත්නම් එයාට මේ කියනවා මේ මොකක්වත් තේරෙන්නේ නැත්නම් පටිච්ච සමුප්පාදය අල්ලලා කියන්නේ නැහැ නේ. ඔයාට තේරෙන්නේ නැතුව ඔගේ තියෙන අවිද්‍යාව නිසා කියන්නේ නැහැ නේ. මොකද්ද කියන්නේ? මූඩකම කියලා තමයි කියන්නේ කියලානේ. ඔය අවිද්‍යාවට තව එකක් කියනවා තමයි මූඩකම කියන්නේ. අවිද්‍යාවට සාමාන්‍ය ගමේ පාවිච්චි කරන එක තමයි මූඩකම. සාමාන්‍යයෙන් එච්චර පහතට යන්නේ නැතුව වැඩි උඩකට යන්නේ නැතුව මධ්‍යම ප්‍රමාණයෙන් කතා කරලා ගත්තොත් එහෙම දෙගොඩටම දෙපැත්තටම ගැලපෙන වර්ගයේ අපිට හිතනවා නිකන් මේ දන්නේ නැතිකම කියලා නේද? දන්නේ නැතිකම. එතකොට දන්න කමක් තියෙනවා, දන්නේ නැති කමක් තියෙනවා. දන්නේ නැති මොනවද? දැන් ලෝකේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඔය ඔක්කොම ඇවිල්ලා මේ අපි දන්නේ නැහැ. හැබැයි මෙතන කියන්නේ ඒ ලෝකයේ තියෙන හැම දෙයක්ම නෙවෙයි. ඒ ලෝකයේ තියෙන හැම දෙයක්ම හැදිච්ච මූල ධර්මයන්ගේ තිබෙන්නා වූ දේවල් දන්නේ නැතිකම. එතකොට මොකද්ද අවිද්‍යාව කියලා කියන්නේ? අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? දන්නේ නැති කම. මේ දන්නේ නැති බව එහෙම නැත්තම් දන්න බවක් කියලා කියන්නේ ඇවිල්ලා ඒක ඇත්ත පේනවනේ. ඇත්ත සත්‍ය තියෙනදී තියෙන විදිහට දන්නේ නැහැ. ආන්නේ එහෙම ගතියක් අපේ හිතේ තියෙනවා. ඒක නිසා දන්නේ නැති කම, නොදන්න කම කියන එක එක්තරා විදිහක මනසේ තිබෙනා වූ ගති විශේෂයක්, ලක්ෂණ විශේෂයක්, මානසික ධර්ම විශේෂයක්. ඒක හැම වෙලෙම හිත නියම් කලුවර කාමරය වගේ. හැම වෙලෙම ඒක මේ පුරුතඥෙනි හිතේ ඉස්සරහට එන්න බලන්න. අවිද්‍යාව ඉස්සරහට එන්න බලන්න. දන්නේ නැතිකම ඉස්සරහට. ඒක ආවන් පස්සේ මේ ඉස්සරහක් තියනවාද? ඒ කියන්නේ අපේ ඉස්සරහ හොඳට යම් කිසි දෙයක් තියෙනවා. හැබැයි තිබුණාට ඒක දන්නේ නැහැ. ඒක දැනගන්න ගතිය වහලා තියෙනවා. හැබැයි දේ තියෙනවා ඉස්සරහ. අපිත් බලමු. අපි අහමු. හැබැයි ඒ දේ දැනගන්න දෙන්නේ නැහැ. නියම විදිහට, ඇත්ත විදිහට, නියම ස්වરૂපයට දැනගන්න දෙන්නේ නැහැ. වටහා ගන්න දෙන්නේ නැහැ. මොකද්ද? අර දන්නේ නැති ගතිය කියන එක හැමතැනම හිතේ හැමතැනම ගාවලා තියෙනවා. ගාවලා පුරවලා තියෙනවා. ඒක නිසා තේරෙන්නේ. ඒක නිසා කියනවා මේ අවිද්‍යාව කියන එකට එක්තරා විදිහක ලක්ෂණයක් තියෙනවා. අවිද්‍යාව කියන එකට ලක්ෂණයක් තියෙනවා. ඒකට කියනවා සත්‍ය සම්මෝහන ලක්ෂණ අවිද්‍යාව කියලා. සත්‍යය වහන, ඇත්ත වහන. ඇත්ත කියන එක කවර කරන ලක්ෂණය තමයි මේ අවිද්‍යාවේ තියෙන්නේ. ඒ ඇත්ත වහන එක, සත්‍ය වහන එක යම් කිසි තැනක තිබුණොත් එහෙම අනිවාර්යයෙන්ම එතන උඩින් පේනවා. හැබැයි ඇත්ත වෙන්නේ මේ කියන්නේ. හැබැයි මේකින් කියන්නේ හැමදේම පේන්නේ නැහැ කියලා. මේ අවිද්‍යාව කියලා කියන්නේ හැමදේම පේන්නේ නැති එක නෙවෙයි. මොකක්ද අවිද්‍යාව කියන ස්වභාවය? ඇත්ත පේන්නේ. සත්‍ය පේන්නේ. සත්‍යයි වහන්නේ. ඇත්තයි වහන්නේ. හැබැයි වෙන හැටියකට පේන්නේ. බොරුවට පේන්නේ. බොරුවක් පේන්න පුළුවන්. බොරුවක් ඉස්මතු වෙන්න පුළුවන්. බොරුවක් හැදෙන්න පුළුවන්. පේන්නේ නැති දේ තමයි මොකද්ද? සත්‍ය පේන්නේ. ඒක නිසා ඒකට කියනවා සත්‍ය වහන ලක්ෂණය. ඇත්ත වහන කවර් කරන මේ මකන ලක්ෂණය තමයි ඔය අවිද්‍යාව කියන එකට කියන්නේ. ඒකට කියනවා නොදන්නා කමද කියලා කිව්වන් පස්සේ මොන නොදන්නා කමද? සත්‍ය නොදන්නා කම. ඔන්න එකක් හා. දැන් එතකොට ඒක කොහෙද තියෙන්නේ? අපේ හිතේ තමයි තියෙන්නේ. මේ ප්‍රශ්න හිම එනකොට පොඩි කොල කැල්ලක් ගන්නද පෑන දකුණු අතින් ගන්නද ලියන්න. ඒක මතක නැති වෙවිය. ඒක හරි වටිනවා. දෙක. දැන් ඔය කිව්වේ මොකක් ගැනද? අවිද්‍යාවේ තිබෙන ලක්ෂණේ. මව් කෙනෙක්ගේ තියෙන ලක්ෂණේ මොකද්ද? මව් කෙනෙක් දයාව කරුණාව තියෙනවනේ. හොරාගේ ලක්ෂණය මොකද්ද? හොරකම් කිරීම. නේද? හොරාටත් එක්තරා ලක්ෂණයක් තියෙනවා. මව්ට තියෙනවා මාතෘ ලක්ෂණය. පියාට තියෙනවා පීතෘ ලක්ෂණය. ගුරුවරයාට තියෙනවා යමක් කියා දෙන ලක්ෂණය. ඒ වගේ හැම එකකටම එක්තරා ගුණ විශේෂයක් තියෙනවා. කරන්න පුළුවන් හැකියාව විශේෂයක් තියෙනවා. දැන් මේකේ තියෙන්නේ මොකද්ද? අවිද්‍යාවේ තියෙන සත්‍ය සම්මෝහන ලක්ෂණ අවිද්‍යාව. ඒ කියන්නේ සත්‍ය හේවත් ඇත්ත වහන කවර් කරන ලක්ෂණය තමයි ඒකට තියෙන්නේ. දෙක සංඛාරා කියලා කියනවා. මොකද වචනය සංඛාර. සංඛාර කියන සංඛාර කියන එකේ තේරුම ඕක සංඛාර කියන එකට වචනයක් මේ සංඛාර කියන එකට සාමාන්‍ය සරල වචනයක් කියනවා නම් ඒක කියන්නේ දෙයක් ඇති කිරීමේ ගතිය. සංඛාරා කියලා කියන්නේ දෙයක් ඇති කිරීමේ ගතිය. ඇති කරන දේවල් ගොඩක් තියෙනවා. දැන් ඔය පොල් ගෙඩියක් නම් පොල් පැලයක් හදනවා. නේද? එතකොට මොකක් හරි උග්දණ්ඩක් දැම්මොත් එහෙම මොකක් හරි උග්ගහක් හදනවා. හැබැයි ඒවා සංඛාර හැටියට කතා කරන්නේ නැහැ. මේ සංඛාර කියලා කියන සංඛාරක් කියන එකේ තේරුම ඇවිල්ලා ඒක මෙතන පහළ වුණොත් මෙතන යම්කිසි විදියකින් විදුලි කෙටුවා වගේ හරි පහළ වුණොත් එහෙම ඒ පහළ වුණාට පස්සේ ඒකේ තියෙනවා හයිය, ඒකේ තියෙනවා බල විශේෂයක්, හැකියා විශේෂයක්. ඒකේ බලයෙන් තව එකක් අනාගතයේදී පුප්පන්න පුළුවන්, ඇති කරන්න පුළුවන්. එහෙම එකක් තියෙනවා. ඒක නිසා සංඛාරා කියලා කියන වචනේ තේරුම ඔය නිරූපණය කරනවා කියන්න පුළුවන්. ඊළඟට ඇති කරනවා කියලා කියන්න පුළුවන්. හදනවා කියලා කියන්න පුළුවන්. නිරූපණය කරනවා තව එකක් තියෙනවා. ඒක එකක් ගැඹුරු වැඩි කියන්න. ඇහෙන කොටත් නිකන් පොඩ්ඩක් වෙවුලුම් කරන එකක් තියෙනවා. අභිසංකරණය කියන්නේ නිකන් බය හිතෙනවා නේ. අභිසංකරණ, අභිසංකරණ. ඒක එකක් හරි ගරු ගැඹීර වැඩි. හැබැයි මේ සංඛාර කියන වචනේ තේරුම මේකයි. පුනබ්බව විරෝහණ ලක්ෂණ සංඛාර. නැවත භවයක්, පුනර්භවයක්, නැවත ජීවිතයක් හදවලා දෙන්නා වූ, ඇති කරන්නා වූ, නිස්පාදනය කරන්නා වූ ගතියට කියනවා සංඛාර. සංඛාර ಜಾති ගොඩ තියෙනවා. ඒකේ මේක කියන්නේ මොකද සංඛාරා කියලා? මේ පුනර්භවය හදා දෙවන්නා වූ සංඛාර. ඒක තමයි මේ ලක්ෂණ සංඛාරයන් කියන්නේ. දැන් අවිද්‍යාව කිව්වේ ඒකේ ලක්ෂණය මොකද්ද? සත්‍ය වහන. සත්‍ය සම්මෝහන ලක්ෂණ. අවිද්‍යාව පුනබ්බව විරෝහණ ලක්ෂණ සංඛාර. දැන් මේ ඒ ශක්තිය තමයි හදන්නේ. මේක තේරුම් ගන්නද? දැන් ඉස්සරහදී ඉස්සල්ලා මෙතන ශක්තියක් හදනවා. ඒක තමයි සංඛාර කියලා කියන්නේ. ඒ ශක්තිය මොකක් සඳහාද ඒ ශක්තිය? ඉස්සරහදී යමක් හදන්න ශක්තියයි. හැබැයි ඒක තාම හැදිලා නැහැ. හැබැයි ශක්තිය තියෙනවා. බැටරියක් චාර්ජ් කරනවා. බැටරියක් චාර්ජ් කරගෙන පස්සේ ඒ චාර්ජ් වෙච්ච එකේ තිබෙනවා, චාර්ජරේ තිබෙනවා ඒ බැටරියේ යම්කිසි ශක්තියක් එක්කාසු වෙනවා, මේ එකතු වෙනවා. ඒ තමයි අනාගතයේදී කොහේ හරි එක දහපු ගමන් පස්සේ ඔය මොකක් හරි බලුත් දෙකක් පත්තු කරන්ට අරම ශක්ති ටිකක් ඒකත් තියෙන හැබැයි බලුද්දක පත්තු වීම නෙවෙයි ඒක. බලුද්දක පත්තු වෙන්න ශක්තිය තියෙන එක තමයි ඒක තියෙන්නේ. ඒ වගේ තමයි සංඛාරා කියලා කියන්නේ ඉස්සරහදි මොකක් හරි දෙයක් වෙන්න, භවයක් හැදෙන්න ශක්තියක් විතරක් එකතු වෙනවා. අන්න ඒකට කියනවා සංඛාරා කියලා. මේක තේරෙනවද? තේරෙනවද? ගැටේනවද? ඔව්. ඊළඟට කියනවා මෙහෙම. ඊට පස්සේ දෙවෙනි ඊළඟ කාර්ය මොකද්ද? විඥාන. විඥානය කියලා කියන එක ඇවිල්ලා ප්‍රතිඵලය. විඥානය කියලා කියන්නේ අර සංඛාරා කියපු එකේ එහෙම ශක්තිය හැදුවෙන් පස්සේ මෙහෙන් ඉලිප්පිලා එන දේ, මතුවලා එද්දී. ඒකට කියන ඕපපච්චේක නිබ්බති ලක්ෂණ, ලක්ෂණං විඥානං කියලා. ඒ කියන්නේ පැසවලා ඊට පස්සේ ඒක අවස්ථාව ආවන් පස්සේ මෝරලා ඊට පස්සේ උප්ප උප්පා ඒ කියන්නේ අර ඉස්සෙල්ලා හදපු සංස්කා ඒ ඉස්සෙල්ලා හදපු අර බලයේ ප්‍රතිඵලය විකාශනය වීමට කියනවා මොකද්ද ප්‍රතිඵලය මතුවීමට කියනවා මොකද්ද
විඥාන
සාමාන්‍යයෙන් කොහොමද ඔක අපි තේරුම් ගන්න අඹයකයක්වත් ගමු එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අඹ ඇටයක් තියෙනවා අඹ ඇටේ තියෙනවා මොකද්ද එක්තරා විදිහක ශක්තියක් නේද හැබැයි අඹ පැලයක් හැදෙනවා අඹ පැලේ හැදුනේ කුමක් නිසාද අඹ ඇටේ ශක්තිය නිසා ඒ නිසා අඹ ඇටේ පැලේ ධර්ම දෙකක් හැබැයි අඹ පැලයක් හැදුනේ විඥාණය වගේ අඹ ඇටේ ඇවිල්ලා සංස්කාරය වගේ. එතකොට බැටරියේ තිබෙන්නා වූ ශක්තිය වගේ තමයි සංස්කාරය ඒකෙන් හැදෙන්නා වූ මොකද්ද මේ විකාශනය වී යන බලුත් දෙකක් පත්තු වීම, රේඩි එකක් ක්‍රියාත්මක වීම ඒ වගේ තමයි මේ විඥාණය. දැන් එතකොට ඒ කියන්නේ අර ශක්තිය ගිවිලා යනවා. ඉස්සල්ලා එක්කාසු වෙච්ච ශක්තිය ගෙවිල යනවා හැබැයි ඒකේ ප්‍රතිඵලයක් ඉස්සරහට එනවා අන්න ඒක තමයි මේ විඥානං කියලා කියන්නේ හැබැයි මේ අපි වෙන තැනක විඥාන කිව්වා කියලා නේද ඒකතේ දවල් කතා කරපු විඥානේ තමයි කිව්ව වෙන කතාව ඔය අහනකොට මං කිව්වා විඥානේ කියන්නේ මොකද්ද කියලා කිව්වන් පස්සේ ඒකට මොකද කිව්වේ නෝ දැනගන්නා කතියේ ඔහොම එක්ක කිව්වා. හැබැයි ඒ විලාසේ බේරින්නයි එහෙම කිව්වේ. මේ විඥානේ නෙවෙයි. මේ විඥානේ නෙවෙයි. මේක ඇවිල්ලා අමතුම විදිහේ විඥාන. සංඛාරපත්‍ය විඥාන කියන එකයි සංඛාරපත්‍ය විඥානං කියන එකයි චක්කුංච පටිච්ච රූපේ චුප්පති දේශක් විඥානං කියන එකයි මේ වෙන. නේද? ඒකේක જાති දෙනවනේ එක එක නම් වලින් තිබුණාට ඒකම නෙවෙයි කොහොම තියනනේ ඊළඟට කියනවා ඊළඟට මොකද
කියන්නේ
නාම රූප විඤ්ඤාණ නාම රූපම් කියලා කියන්නේ නාම කයකුත් රූප කයකුත් සංඝාත ලක්ෂණ නාම රූපයි කියන්නේ රූපකයකුයි නාමකයකුයි දෙකක් හදලා දෙන්නා වූ ලක්ෂණයේ තිබෙනවා මොකටද නාම රූපයන් විඥානයේ අර කිව්වේ මේ විඥානේ තමයි අර ඉස්සලා සංස්කාරයන්ගෙන් උත්පාදනය වෙච්ච ඒ ඊට පස්සේ කියන්නේ දැන් මේ නාම රූප සංඛාරපත්‍ය විඥානපත්‍ය නාම රූපන්නේ නාම රූප කියලා කියන්නේ මොකක්ද නාම රූප කියලා කියන්නේ අර විඥානයේ ආධාරයේ ඇතුව විඥානයේ සපෝට් එක ලබාගෙන ඊට පස්සේ හතරද මොකද්ද නාම කයකුත් රූප කයකුත් දෙකක් හදලා දෙනවා හැබැයි ඒ නාම කයකුත් රූප කයකුත් කියන දෙකක් හදලා දෙන්න මේ ඉල්ලුමේ හැටියට තමයි. දැන් සමහර වෙලාවට සමහර සත්වයෝ ඉල්ලනවා මට නාම කයකුත් ඕනේ රූප කයකුත් ඕනේ කියලා කිව්වන් පස්සේ ඒ දෙනට එක පැකට් එකේ එනවා නාම කය රූප කය තියෙනවා. සමහර සත්වයෝ කරන්නේ ඒගොල්ලෝ එකක් ඉල්ලනවා. ඒ කියන්නේ රූපකය විතරක් ඉල්ලනවා. ඒගොල්ලන්ට වෙන්නේ මොකද්ද? රූපකය විතරක් දෙනවා. සමහර අය නාමකය විතරක් ඉල්ලනවා. ඒ අයට නාමකයක් දෙනවා. ඒක නිසා මේ විඥාන කියන එක හේතුවෙන් හැදෙනවා මේ නාම රූපම් කියලා කියන්නේ දෙකම එකට අල්ලලා. සමහරුන්ට නාමකයක් දෙනවා, සමහරුන්ට රූපකයක් දෙනවා, සමහරුන්ට නාම රූප දෙකම දෙනවා මෙතන ගන්නේ නාම රූප දෙකම දෙනවා කියල. එතකොට මේ නාම රූපයන් ඇති කරන්නා වූ ගතිය තමයි ඉති තියෙන්නේ. ඒක සරලයි තේරුම් ගන්න. ඊට පස්සේ මොකද කියන්නේ? නාම රූප පත්‍ය සලායතන කියලා කියොම සලායතන කියලා කියන්නේ සලායතන කියලා කියන්නේ ඒකට හැබැයි කියන්නේ මෙහෙමයි. ඉන්ද්‍රිය වවත්තාන් ලක්ෂණය කියලා කියන්නේ ඉන්ද්‍රියක් ඩිසයිඩ් කරන ඉන්ද්‍රියක් තීරණය කරන ලක්ෂණ ස්වභාවය තමයි ඉන්ද්‍රියක් හදන්නා වූ ලක්ෂණ ස්වභාවය තමයි සලායතනය කියලා කියන්නේ. ආයතන කීයක් තියෙනවා කිව්වද? 6ක් තියෙනවා කියන්නේ. මේ 6ට එනකොට මෙහෙම වෙනවා. කෙටියෙන් ගත්තාන් පස්සේ අපි සලායතනය කියලා ගන්න. හැබැයි තනිතනින් ගත්තාන් පස්සේ මේ හැදෙනවා පටිච්ච සමුප්පාද ලයින් 6ක් හැදෙනවා. එහෙමත් තියෙනවා. කොහොම හරි මේක ලක්ෂණය තමයි මොකද්ද? මොකද්ද? ඉන්ද්‍රිය ස්වභාවයක් ව්‍යවස්ථාපනය කරන ඉන්ද්‍රිය ස්වභාවයක් තීරණය කරන ඉන්ද්‍රිය ස්වභාවයක් මතු කරලා ඉතිපත් කරනා ලක්ෂණය තමයි සලායතන ස්වභාවය කියලා කියන්නේ. අපි ඉස්සරහට කතා කරන එක ඊළඟට කියනවා. ඊළඟට මොකද කියන්නේ? සලායතන පස්සේ පස්සේ ඒ ස්පර්ශය කියන එකේ තියෙන්නේ ස්පර්ශය කියන එකේ තියෙන්නේ චක්කු රූප විඥාන එක්කාසු කරන චක්කු රූප හරි සෝත සද්ද කනයි සද්දයයි විඥානයයි එක්කාසු කරන එකට කිට්ටු කරලා දෙන එකට සම්බන්ධ කරලා දෙන්නා වූ එක්තරා ලක්ෂණ විශේෂයක් තමයි ඕ මේ ස්පර්ශය කියලා කියන්නේ. ඒක නම් ඒ තරම් තේරුම් ගන්නට දැන් ගොඩක් අහලා තියෙන නිසා අමාරු වෙනකක් නෑ. ඊර්වසයේ තියෙන පස්සේ නිසා ඇති වෙන්නේ මොකද්ද? වේදනාව කියලා කිව්වා. ඒ වේදනාව වෙලලා ස්ථානිච්ඡ වින්දන ලක්ෂණ. ස්ථානිච්ඡ අනුභවන ලක්ෂණ තමයි වේදනාව. ඒ කියන්නේ මොකක් හරි බලපු දේ හොඳක් හරි නරකක් හරි උපේක්ෂා මොකක් හරි දෙයක් කා ගන්න ලක්ෂණය අනුභව කරන ලක්ෂණය විඳ ගන්න ලක්ෂණය කියනවා වේදනාවේ කියලා. දැන් එතකොට කීයක් කිව්වද? ඊළඟට තියෙනවා තණ්හාව. තණ්හාවේ තියෙන්නේ අරමුණකට ගියයින් පස්සේ දැන් අපි කියන තණ්හාව කියවග කියනවනේ. තණ්හාවට සාමාන්‍ය සිංහලෙන් කියන තව මොකක් කරි වචනයක් තියෙනවද? ආසාව. ලෝභකම් කියන එකත් පාලිත් ආසාව කියන එකත් පාලි සිංහල ටිකක් තියෙන තව. කැමැත්ත කියලා කියන තව. ඈලෙන ගතිය කියලා කියනවනේ. ස්ටිකි ගතිය කියලා කියන ඈලෙන ගතිය. මේ ඇලෙන ගතිය කියලා කියවන් පස්සේ තියෙන සාමාන්‍යයෙන් හොඳයි. ඇලෙන ගතිය කියලා කොම්බ සාමාන්‍ය හොඳයි. ටිකක් ඉතින් අර එක්තරා අදහසක් දෙන්න පුළුවන්. දැන් යම්කිසි පොත්තක් දෙකක් තිබුණොත් එහෙම කොළ දෙකක් තියෙනවනේ. කොළ දෙකක් අපි හිතමු. ඇලෙනවයි කියලා කිව්වම ඒකේ මූණතක් තියෙනවනේ. ඒ මූණත නෑලෙන්නේ. ඒක පුටියක් හිතෙන්නේ නැද්ද නිකම් මේ පොඩ්ඩක් ඉරෙන්නේ නැති වුණා ගලවා ගන්න පුළුවන් කියලා. හරුණන් පස්සේ. යන්තම් හිතා ගන්න පුළුවන්. හැබැයි යම්කිසි අපේ හිත ගිහිල්ලා මේ අරමුණේ ඇලෙනවා කියලා කියනවනේ. ඇලෙන්නේ උඩින් නෙවෙයි. උඩින් ඇල්ලුවොත් සාමාන්‍යයෙන් ඉරලවක් ගන්න පුළුවන් වගේ හැඟීමක් එනවා. හැබැයි මේක වෙන්නේ ඇතුළට කිලවයි. අරමුණේ අස්සට අරමුණේ අස්සට මෙල කිඳා වහිනවා. ආන් ඒක නිසා කියනවා වචනයක් අජ්ජෝසාන ලක්ෂණ තණ්හා කියලා. අජ්ජෝසාන ලක්ෂණ කියලා කියන්නේ අරමුණේ පිටින් ගිහිලා එළන එක නෙවෙයි. අරමුණ අස්සට ඒ සිද්ධිය අස්සට ඒ රූපය අස්සට සද්දේ අස්සට ඇතුළතට කාගෙන ගිහිල්ලා නිකන් මේ එරෙන ගතියට කියනවා තණ්හා කියලා. ඒකට අජ්ජෝසාන ලක්ෂණ කියන්නේ ඇතුළට කාගෙන කිඳා බහැගෙන යන එක තමයි. අන්නහරි කියලා කියන්නේ ඒකට කියන්නේ අද්දෝසං ලක්ෂණ කියලා. තව එකක් තියෙනවා දැඩිව තදේට ගන්න අතාරින්න බැරි වෙන්න. අතාරින්න බැරි වෙන්න හොඳට මතක තියාගන්න පුළුවන් වෙන්න ගන්න එකට ඕපපච්චේක ලක්ෂණ ලක්ෂණ උපාදාන කියලා කියනවා. ඒ කියන්නේ තදින්ම ආයමේ අමතක කරන්නේ. හොඳට හිතින් ග්‍රහණය කරගන්නවා. ඒකට කියනවා දැඩිව ග්‍රහණය කරගන්න ලක්ෂණය තමයි තියෙන්නේ මේ උපාදානේ. ඊළඟට කියනවා තව එකක් කියවනේ භව කියලා කිව්වා. අර ඉස්සෙල්ලක් කියවනේ මේක කියනවා මේ භව කියලා කියන්නේ නාමකයකුත් රූපකයකුත් සම්භවන් ලක්ෂණ භව කියලා. ඒ කියන්නේ නාමකයකුත් රූපකයකුත් හදන ලක්ෂණේ තමයි මේ භව කියලා කියන්නේ. මේ වගේ කතාවක් ඉස්සෙල්ලක් කියුණානේ. එහෙම කිව්වනේ. ඒකට ඒක මොකක් කිව්වේ? නාම රූප ගැන කියලා කියන්නේ නාම කය කුත් රූප කය කියලා. හැබැයි මේකට සමාන එකක් තියෙනවා මෙන්න මෙහෙම. ඔය සංඛාර කියන එකෙ තිබෙනවා යම් කිසි දෙයක් ඇති කරන ගතිය. සංඛාර කියන එකෙ තියෙනවා යම් කිසි දෙයක් හදන ගතිය. භව කියන එකෙ තියෙනවා යම් කිසි දෙයක් හදන ගති භව සංස්කාර කියලා කිව්වන් පස්සේ මෙහෙම තියෙනවා සංස්කාර කියලා කිව්වන් පස්සේ යම් කිසි જાතියක් මොකක් හරි දෙයක් ඉස්සරහ ඇති කිරීමට ශක්තිය වශයෙන් සංස්කාර වෙනවා භව කියලා ගත්තයින් පස්සේ ඒ ස්ථානේ හැදෙන තැන මෙන්න මේ වගේ තැනක් හැදෙනවා කියලා ගන්න. එතකොට මේක හැබැයි සමානකමක් තියෙනනේ. සංස්කාර කිව්වත් ඉස්සරහදි දෙයක් හැදෙනවා. භව කියලා කිව්වත් ඉස්සරහදි දෙයක් හැදෙනවා. ඒක නිසා මේකේ පොඩි සමානකමක් තියෙනවා. අපි සමානකම කුමක්දයි කියලා ඉස්සරහදි මේක තේරුම් ගන්න. අනිත් එක තමයි දැන් අනිත් එක මොකද? ජාති. ජාතිය කියලා කියන එකේ ලක්ෂණය තමයි ජාතිය කියන එකේ ලක්ෂණය තමයි ඔය උපදිනවා කියලා ඔය වාක්‍ය වල උපදින්නේ මොනවද? මොනවද මේ ඔය මේ වාක්‍ය වල ඔය උපදින්නේ? බලු කූඩු වල, කුරුළු කූඩු වල, ස්පිටාල වල ළමයි උපදිනවා කියලා කියනවා. තව නාම රූප කියලා කියනවා. තව ඔය උපදින්නේ පංච උපාදාන සම්බන්ධ මත වෙනවා. ආයතන මත වෙනවා. ඒ වාසිය ධාතු ස්වභාවය. ඒ කියන්නේ පංච ස්කන්ධ මත වෙනවා. ආයතන මත වෙනවා කියන්නේ ස්කන්ධය තමයි ඔය උඩට ඉන්නේ. ඒකට අපි කියන්නේ මොකද්ද? උපදිනවයි කියලා. එතන පහළ වුණේ මතුනේ මොකද්ද? ස්කන්ධයක්. පංච උපාදාන ස්කන්ධයක් තමයි තස්සාලයි දෙන්න එතන සෙට්ුනේ. එතකොට උපත්ති කියලා අපි මේ කතා කරාට උපදිනවා කියලා කිව්වට කියන්නේ මොකද්ද? උපදිනවා කියලා කියන්නේ ස්කන්ධය පහළ වෙනවා. ආයතනය පහළ වෙනවා. ඒක තමයි උප්පත්තිය කියලා කියන්නේ. ඒක නිසා කියනවා කන්දානම් පාතු බව ලක්ෂණ ජාතිය කියලා. ස්කන්ධයන්ගේ ඇතිකිරීමේ ශක්තිය ගතිය තමයි ස්කන්ධයක් මෙන්න මෙතන පේන දරිනවා. ආන්නේ පේන දරින ගතියට මතුවෙන දරින ගතියට කියනවා ජාතිය කියලා. හැබැයි ස්කන්ධයගේ මතුවෙන්න ඉස්සර වෙලා හදපු ශක්තිය කිහිපැති පිටිපස්සෙන් තියෙනවා. ඒ ශක්තිය හින්දා තමයි මේක උඩට මතුවේ. ඒකට කියනවා ජාතිය. ඊළඟට දැන් මොකක් හරි ශක්තියකින් න්යා දැන් ස්කන්ධය මෙතෙන්ට පස් ගාලා මතු වුණා. ඊළඟට ඒක ඇවිල්ලා මේ එහෙම මතු වුණාම අර හදපු ඒවා තියෙනවානේ ඒවා මේ ස්කන්ධය පහල කරන්න පිටිපස්සෙන් දීපු හැකියාව ශක්තිය බලය තියෙනවානේ ඒවට හැකියාවක් නැහැ. මෙයා මේ පහල වුණාම ඔයේ කාලයක් තිබේවා මැහෙන්නේ නැතුව මැරෙන්නේ නැතුව කියලා ඒක එතන නැහැ. ඒ හදපු එකට නැහැ. ඒක නිසා වෙන්නේ මොකද්ද මෙහෙ තාවන් පස්සේ මේක පරණ වෙනවා. ඇයි එහෙම වෙන්නේ? හදපු විඥාන ඒ කියන්නේ හදපු අර සංස්කාරයේ කියන එක හදුවානේ. ඒකත් එතනදී තත්කාල හැදුනා ඒකත් නැති වෙලා ගියා. නේද? සංස්කාර කියන જાතිය එහෙම නැත්නම් ඉස්සෙල්ලා ශක්තිය හදපු එක ශක්තිය හදා චිරකාලයක් පැවතුනේ නැහැ. හැදුවා නැති වෙලා ගියා. එතකොට ඒකේ තිබෙනවා උරුමයක් මේකට. ඒකේ තියෙනවා ඒ ගතිය උරුම කර ගන්නවා. මොකද්ද? ඒ තමයි මේක මේ ස්කන්ධය ඇති උනේ අර ඇති වෙලා නැති වෙන හේකින්නේ. ඒක නිසා ඒකින් ඇති වෙලා නැති වෙන හේකින් හැදිච්ච හින්දා මේකේ තියෙන්නේ මොකද්ද? ඇති වෙලා නැති වෙන ගතිය. ඒක නිසා ඒකට කියනවා දිරා යවන ගතියට කියනවා ජරා කියලා. පරිපාක ලක්ෂණ ජරා. අනිත් එක තමයි මේ මොකක්ද අනිත් එක කිව්වේ? මරණ. ජීවිත ඉන්ද්‍රිය උපච්ඡේද ලක්ෂණ මරණ. දැන් ඉස්සර වෙලා හදාපු ඒ සංස්කාරය මේ ශක්තිය හදාපු එකත් එතනදී හැදුනා. හැදිලා ශක්තිය නිස්පාදනය කරගෙන මැරි ගියා. ඒ මැරි ගිය ඇති වෙලා දිරණ මැරි ගිය එකකින් තමයි මේක හැදෙන. එතකොට එයාගේ ඒ ගඳ ගතිය නරක ගතිය ඒ මිය යන ගතිය මේකට රාල තියෙන අර මොකද්ද තියෙන පරම්පරාවෙන් එනවා කියන රෝග නේද? ඒක කියන මොකද්ද? ඒක කියන්නේ පාරම්පරික රෝග කියලා කියන්නේ ඒ පාරම්පරික රෝග මේවා. ඒ සංස්කාරයන්ගේ ඇති වුණාන් පස්සේ ඒවා ඒකෙන් හැදුණාන් පස්සේ හැදින එකටත් ඒක ගහලා තියෙන ඇදුම අරෝම තියෙනවා නේද? නේ? ක්ෂය රෝගේ නෑ. දියවැඩියාව ඈ පපුව අමාරු ප්‍රෙෂරේක කොලෙස්ටරෝල් තියෙනනේ ඔය වගේ පරම්පරා දැන් මේක යම් කිසි දෙයකින් හැදුනද ඒකේ තියෙන ගතිය මේකට ගන්න ඇති වෙලා නැති වෙලා මැරණේකින් හැදුනා නම් ඒ නැතන මැරණේ ඇතිනේ ඇති වෙන එක ඒකෙන් හැදෙන එකත් ඇවිල්ලා දරුවෝ වගේ තියෙන එක ඇති වෙනවා නැති වෙන තර ඔන්න ඔය විදිහට මේ ඔවගේ ලක්ෂණ තිබෙනවා. ඔවගේ ලක්ෂණ තිබෙනවා. ඔය ලක්ෂණ වල එක තැනක කියවුණා සමාන දෙකද කියවුණා. සමාන දෙකක් තියෙනවා. හරි ගැටි සංඛාර නිසා තමයි විඥාන හැදුනේ කියවනේ. එතකොට විඥානය කියන එක හැදෙන්න සංඛාර හේතු වුණා. ශක්තිය තියෙන සංස්කාරවලනේ. ඊළඟට මේ එහෙම කතාවක් එතන කියලා පල්ලෙහාට බැහැගෙන යනකොට තව තියෙනවා එකක් භව ක නිසා ජාති හැදෙනයි කියලා. නේද? එක තැනක කියනවා සංඛාර නිසා විඥාන හැදෙනයි කියලා. එක තැනක කියනවා භව නිසා ජාති හැදෙනවා කියලා. දැන් සංඛාර නිසා විඥාන හැදෙනවා කියලා කියන්නේ දැන් මේක ස්ථාන තුනකට පටල කරලා තියෙනවා. දැන් අපි මෙහෙට ආපු ධනක් තියෙනවා. අපි මෙහෙන් යන ධනක් තියෙනවා. දැන් අපි මෙහෙට ආපු තැන ඉස්සර වෙලාම මෙහෙට එන්න ඉස්සර වෙලා අපිට මෙහෙට පාත් වෙන්න මෙහෙට මව කුසේ හටගන්න මේ ඉස්සර වෙලාම ආරම්භක තැන තමයි පටිසන්ධි විඥානය. ඔය පටිසන්ධි විඥානය තමයි ඔය තියෙන්නේ. හැබැයි පටිසන්ධි විඥානය කියන්නේ කෝකේ ගහලා නැහැ. විඥානය කියලා තමයි කියන්නේ. පටිසන්ධි විඥානය ඇති වෙන්නේ කුමක් නිසාද? පටිසන්ධි විඥාන හදන සංඛාර සිත්තිය. පටිසන්ධි විඥාන හද. ඒ ඉස්සෙල්ලයි කි. දැන් අපි මෙහි ඉඳලා ඊට පස්සේ මෙහෙන් අපි යන්න යනකොට අපි හදනවා භව. නේද? අනාගතේට භව හදනවා. භව හදලා 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 ඊට පස්සේ අනාගතේ උරුප්පව ගන්නවා මේ ස්කන්ධයක් නැවත. අතන කියන්නේ පංචස්කන්ධ තමයි. අතන කියන්නේ පංචස්කන්ධ හැබැයි ඒක එකින් කියන්නේ විඥාණයට මුල් තැන දෙවි. දැන් මේ භව කියලා මොකද්ද? ಜಾති කියන එකෙන් කියනවා පහමාද. දැන් ඕක ස්ථාන තුනකදී ඉස්සෙල්ලා අපි උපත්යේ ලබලා හිටපු ජීවිතයක අවිද්‍යාව නිසා සංස්කාරත් හදාගෙන අවිද්‍යා සංස්කාරයන් නිසා ඇති වුණා අපිට ප්‍රතිසන්ධි විඥානය. හේ ප්‍රතිසන්ධි විඥාණයෙන් වැඩි පටන්ගෙන ඊට පස්සේ සලායතන ටිකුත් එහෙමින් හදාගෙන තියාගෙන ඕක දැන් හැමතැනටම හරව හරව නේද? දැන් කර්ම මේ කියන්නේ තව ටිකක් හොඳට එක්කාසු කරගෙන ඉතින් තණ්හාව අපි ගෙනාවු එක නෙවෙයි, තණ්හා මේ හැදෙන එකනේ. ඊට පස්සේ වේදනාව ගෙනාවු එක නෙවෙයි, වේදනාව මේ හැදෙන එකනේ. එතකොට පස්සෙත් මේ හැදෙන එකනේ. ඊට පස්සේ ওই ටික කරගෙන දැන් මෙහෙන් හදා ගන්නවා උපාදානයයි භව හදනවා. සංහා කර කර උපාදාන කර කර භව හද හදා බදා හදා දැන් ගෝණි ගහගෙන යනවා දැන් ලොකුට. ඒ කොහෙටද? ඒ ඇවිල්ලා ඉස්සරහට ප්‍රොඩක්ට් ඉස්සරහට මේව පාවිච්චියට ගන්න දැන් හදාගෙන යනවා. ඉස්සලා කරපු එකක ප්‍රතිඵලයක් දැන් විඳිනවා. ඊට පස්සේ ඒක පාවිච්චි කර කර ඉස්සර අනාගතයේට හදනවා. ආන්න ඒක නිසා අනාගතයේට කර්ම හදනවාට කියනවා භව හදනවායි කියලා. අතීතයෙන් මෙහෙත් එන්න කර්ම හදාගත්ත එකට කියනවා සංඛාර හැදුවයි කියලා. අතීතේ සංඛාර නිසා කර්ම නිසා මෙහෙ උප්පත්තිය ලැබුවාට කියනවා විඥාන හැදුවයි කියලා, හැදුනායි කියලා. මෙහි හදාගත්ත කර්ම ශක්තිය හින්දා අනාගතයේ උපදින එකට කියනවා ජාති වෙනවායි කියලා. ඔන්න ඔය විදිහට ස්ථාන ලින්ක් තියෙන තැන් හන්දි කියක් තියෙනවා. උප්පත්ති හන්දි දෙකක් තියෙනවා. උප්පත්ති හන්දි දෙකක් තියෙන එක තැනක උප්පත්තිය කියනවා විඥානම් කියලා. අනිත් තැනක උප්පත්තිය කියනවා ජාති කියලා. එක තැනක කර්ම හදනවට කියනවා සංඛාර කියලා. අනිත් තැනක කර්ම හදනවට කියනවා භව. භව කියන්නේ කිසි වෙනම උප්පත්ති භව කර්ම භව උපපති භව කියලා දෙකක් අ ඒකත් අපි තේරුම් ගන්න. හොඳයි. මේ ඕක කොහොම කියන ගමන් අපි මෙහෙම හිතමු බලන්න. දැන් ඔය ඕක දාමු තුන් පැත්තකට දාන්නද බලන්න. ඔය ටික ස්ථාන තුනකට දාන්න. අතීතේ අපි මොකද්ද දැන් මේ ජීවිතේ මොකද්ද කරේ? ඉස්සෙල්ලාම ආරම්භයේ මොකද්ද? විඥානයේ ආරම්භය. විඥානයේ තිස්සලා අංග කීයක් තිබුණාද? දෙකක්. මොකද්ද? අවිද්‍යාව සංඛාර. නොදන්නාකමයි ශක්තිය නොදන්නාකමයි මේ කර්ම රැස් කරන ගතිය. ඒ කියන්නේ පුනර්භව හදන ගතිය. ඔය දෙකින්ම ද අපි මෙහෙට ආවේ. ඔය දෙක ඇද්ද? අවිද්‍යාවයි සංඛාර දෙක ඇද්ද අපිට එන්නේ? නෑ. ඒ තමයි ප්‍රධානම. අතීතයේදී උඩින් ඉලිප්පිලා මතුවලා තියෙන ওই ටික. හැබැයි අවිද්‍යාවයි සංඛාරයි වැඩ කරන්නට අපිට තියෙන්න ඕන අතක් පයක් තියෙන්න ඕනේ නේද? නාසයක් කටක් තියෙන්න ඕනේ. ඇහැක් කනක් තියෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි පොඩ්ඩක් සංහව කොහොමත් අවශ්‍යයි. නේද? උපාදාන ටිකක් අවශ්‍යයි මේ පැත්තට. ඒවත් තිබුණා. ඒවත් තිබුණා. හැබැයි ඒ හිතපු ගොඩේ ප්‍රධානම තිබිච්ච දෙන්න තමයි ඉහත මතුවෙලා තියෙන දෙන්න තමයි අවිද්‍යාවයි සංඛාරයක් වෙන්නේ. හරි දැන් අපිට තියෙන මොන අපි හිතමු දැන් මේ අපි අනාගතේ තාම ඉපදුනේ නැහැ. දැන් අපි වර්තමානයේ ඉන්නේ කෙනෙක් කරන්නේ. මොකද ඒ බලන්න දැන් මෙහෙම ඉන්නකොට අපිට දැන් වර්තමානයේ තියෙන මොනවද? වර්තමානයේ තියෙන ප්‍රතිසන්දියක් නම් පටන් ගත්තා. ඊළඟට නාම රූප තියෙනවා. ඊළඟට විඥානයක් තියෙනවා. සලආයතන තියෙනවා. නාම රූප තියෙනවා. තව තියෙනවා. ඔව්. සලආයතන තියෙනවා. ඊළඟට ස්පර්ශ හැදෙනවා. ඊට පස්සේ වේදනා තියෙනවා. දැන් අපිට දැන් පැහැදිලිවම තිබෙන්නා වූ කරුණ ටිකක් තමයි ඔය විඥාන නාම රූප සලආයතන හස් වේදනා ටික තියෙනවා නේද? ඕක අයින් කරන්න බෑ. දැන් ඕක එක මණ්ඩියට තියෙනවා. වැඩ කරන්න ගිය ගමන් විඥානයයි නාම රූප ටිකයි සලආයතනයි හස් වේදනා ටික තියෙනවා. හැබැයි මේ තණ්හාව එන්නත් පුළුවන් නැෙන්නත් පුළුවන්. නේද? ඒක අනිවාර්ය නෑ. හැබැයි අපි යම්කිසි දෙයක් ඇහුවම බැලුවම ඔය සෙට් එක නම් තියෙනවා. විඥානයකුත් තියෙනවා, නාම රූපයකුත් තියෙනවා, සලආයතනත් වැඩ කරනවා නේද? ඊළඟට ස්පර්ශයක් තියෙනවා, වේදනාවක් තියෙනවා. දැන් බලන්න මේ ඕක අපි හැමතැනම තියෙනවා. දැන් සලආයතන කියලා කිව්වන් පස්සේ ඕක හයක බෙදන්න බලන්න. සලආයතන කියලා කියන්නේ විඥාන නාම රූප චක්කු ආයතනය පස් වේදනා. තේරුණාද? නෑ. සලආයතන කියලා කියන්නේ මොනවද? ආයතන 6 කියන එකනේ සලආයතන කියලා. ආයතන 6 කියන එකනේ 6 තනි තනියෙන් ගන්නද? දැන් ඕක එකපාරම ගත්තයින් පස්සේනේ. දැන් මෙතේ තියෙනවා විඥානය නාම රූප චක්කායතනය ස්පර්ශය වේදනා ඇහැ සම්බන්ධ ආයතයන් විඥාණය නාම රූපය සෝත ආයතනය පස්ස වේදනා ආයතන විඥාන නාම රූප ගාන ආයතනේ පස්ස වේදනා විඥාන නාම රූප ජීව ආයතනේ පස්ස වේදනා ඊළඟට විඥාන නාම රූප කාය ආයතනේ පස්ස වේදනා විඥාණය නාම රූප මන ආයතනේ පස්ස වේදනා. ඔයදින් කියනවා සෙට් 6ක් නේ. ඔය ඔක්කොම එකතු කරලා තමයි අපි කියන්නේ සලආයතනේ කියලා. දැන් ඒ ටික තියෙන්නේ කොහෙද වැඩ කරන්නේ? මෙහි. දැන් අපි ඕවනේ ක්‍රියාත්මක කරන්නේ. හැමතැනම බල බල අහහා දැක දැක හිතේ හිතා නේද? දැන් ඔහොම තිබිලා දැන් මේකෙන් වෙනවා මෙහෙම. ඔය ටික කොහොම ක්‍රියාත්මක වෙවි. හැබැයි ඔය ටික කොහොම ක්‍රියාත්මක වෙනවා නම් ওই කාලෙටම පස්ස වේදනා තියෙනවා. හිතෙන තාලෙට විඥානිකුත් තියෙනවා, නාම රූපත් වෙනවා, ඊළඟට චක්කු ආයතනයක් තිබෙනවා, ස්පර්ශයක් තිබෙනවා, වේදනාවක් තියෙනවා. ඉතින් ඒකින් දැයිද වේදනාවත් ඔහි වෙඳපුවාවේ ස්පර්ශයත් ඔහි ස්පර්ශ කරපුවාවේ චක්කු ආයතනත් ඔහි තිතපුවාවේ විඥානයත් ඔහි තිවිච්ඡාවේ ආයතනත් තිවිච්ඡාවේ කියලා කිව්වන් පස්සේ නම් හැබැයි ඒ තරම්ම කරදරයක් එහෙම තියෙනවද? ඔය බල බල ආහ හිතුවා නේද? හැබැයි ඒවා කොහොම ක්‍රියාත්මක වෙන්නේ ඉස්සෙල්ලා ඕක වැඩේ කරන්ඩ සිවිච් එකක්. ඒ කියන්නේ ඉස්සෙල්ලා ඕවා හැදින්ද මෙහි නටනට පිනිපිනි බල බල ඉඳ ඉස්සර වෙලා බලය හදලා තියෙනවා. ඕකේ හින්දා තමයි මේ ටික මෙහි කැරකි කැරකි උඩ පැන පැන ඉන්නේ. හැබැයි මේ ටික ඇත්ත වශයෙන්ම ඔහොම තිබුණාට මට හිතෙන කරදරයක් ඒ තරම්ම වෙන එකක් නෑ කියලා. ඉතින් මරණකල් ඔහි ඉන්නේ කියන්නේ නේද? බල බල ආහා ඉන්නේ කියන්නේ. හැබැයි වැඩේ වෙන්නේ මෙන්න මේකයි. මේ ඔය මේ විඥානයේ හැදුනේ නාම රූප ඔය ආයතන 6 ඊළඟට ස්පර්ශ වෙන්න වේදනා හැදෙන්න වැඩි හැදුවේ කවුද? තණ්හාව තව ඉස්සෙල්ලා ඉස්සරහ ඕ සංඛාරයි මේ සංඛාර හැදුවා කවුද එකතු වෙලාද? ඔව් නොදන්නා කමත් එක්ක එකතු වෙලා. ආන්න ඒ ගතිය නොදන්නා කමින් හදපු දේවල් ඒ ගතිය ඒ නොදන්නා කම කියන අවිද්‍යාව නැවිලා මෙහෙත් හොට ගන්නවා. මෙහෙත් හොට ගන්නවා. ඒ කියන්නේ මේ ඇහැ හැදුනේ අවිද්‍යාව මුල් වෙලා. කන හැදුනේ අවිද්‍යාව මුල් වෙලා. එතකොට ඒ පිලුම් ගඳ මෙතනත් බලපාන. ඒක නිසා ඔය වේදනාවක් එනකොට මේ හිමීට ඒ වේදනාව එනකොට යම්කිසි දෙයකින් මේ අර වේදනාව කියලා තේරුම් ගන්නට නොදී අර වහල දානවා. කවුද ඒ කරන්නේ? නොදන්නාකම වහන ගතිය වහල දාන. ඇත්ත පෙන්නන්නේ නැහැ. එතකොට ඇත්ත පේන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? ආය අර වේදනාවේ තණ්හා කරනවා. වේදනාවේ පතුරට මේ තණ්හාව ගිලි යනවා, එරි යනවා. එතකොට තණ්හාවෙන් එරෙනවා, ඒකට අවිද්‍යාව උදව් කරනවා. ඊළඟට ආයෙත් මොකද කරන්නේ? අවිද්‍යාව එතන කිට්ටු වෙච්ච නිසා, තණ්හාවක් වැඩ කරපු නිසා තව ටිකක් මේකෙන් සංඛාර ගුලියක් ආයදාන. ඊට පස්සේ ආය උපාදානයක් කරනවා. තේරුණාද? අවිද්‍යාව ආයත් වැඩ කරනවා. සංස්කාර ආයත් වැඩ කරනවා. ඊළඟට භව මේ තණ්හාව වැඩ කරනවා. උපාදාන වැඩ කරනවා. ඉතින් ආයෙත් ඊට පස්සේ මේ ටික සෙට් වෙලා මේ ඉස්සරහට ආයතයක් හදනවා. එතකොට අතීතයේ තියෙන හේතු දැන් අපි අතීතයේ අවිද්‍යාවයි සංඛාරයි කියලා කිව්වට ඒතරක් විතරක් නෙවෙයි. තව තියෙන මොකද්ද? තියෙනවා. තණ්හා, උපාදාන, භව ඔව තියෙනවා එතන. අතීතයේ හේතු පහයි, අනාගතයේ හේතු පහයි. ඔව් දැන් ඉස්සෙල්ලා හදලා දුන්න ටිකක් ඒකේ විපාක තියෙනවා. මේක විපාකකින් විඳින ගමන් ඒ වගේ ටිකක් තව හදනවා. ආයේ ඊට පස්සේ මොකද කරන්නේ? ඒ ටික ඉවරෙච්චකම තව ටිකක් හදනවා. ඒක විපාක මේ හදපු ටිකේ විපාක තව තැනක මතුවෙනවා. ඒ ටික විපාක විඳින ගමන් ආයේ ඉස්සරහට තව සෙට් එකක් හරි. හැම වෙලාවෙම අපි වර්තමානයේක ඉන්නේ ඉස්සෙල්ලා හදපු එකේ ප්‍රතිඵලයේ විඳින. ඒක විඳ විඳ ඉන්නේ ආයේ අනාගතයේට අතීතී හදපු එකේ මේක හදා හදා. ඒක නිසා මේක එකක් විපාක විඳිනවා, එකක් හේතු හදන. එකක් ඉස්සෙල්ලා හදපු එකේ විපාකයේ විඳිනවා, අනිත් පැත්තේ හේතු හදන. මේ ඉන්නේ මේ එක හැම වෙලාවෙම එකක් හේතු එකක් විපාක, එකක් හේතු එකක් විපාක. හරි. දැන් මේ අපි මේක මේකේ ලක්ෂණ ටිකක් තමයි මේ කිව්වේ. පටිච්ච සමුප්පාද මේ අපිට හිතෙනවා මේක දිහා බලාගෙන යනකොට මේ ප්‍රශ්නේ එන්නේ තණ්හාවෙන් වේදනාව ගාව නැවතුනොත්වත් හොඳයි කියලා හිතෙනවා පටිච්ච සමුප්පාදයේ ඉගැන්වීමට අනුව. ඒ කියන්නේ තණ්හාවට ගියොත් නේ ඔක ප්‍රශ්නේ හැදෙන්නේ නේද? තණ්හාවට ගියොත් තමයි එරුණොත් තමයි ගොඩෙන්න බැරි වෙන්නේ. හැබැයි වේදනාව ගැන නවත්ත ගන්න පුළුවන්කම තියෙනවා හොඳයි කියලා හිතනවා නේ. පටිච්ච සමුප්පාදය ගැන හිතනකොට අපි මෙහෙම හිතමු බලන්න. වේදනාව ගැන වේදනා මානසිකාරය කරනකොට වේදනාව හැටියට තේරුම් ගන්නකොට වේදනාව හැටියට දැනගන්නකොට එතකොට ඇත්තක්ද දකින්නේ බොරුවක්ද දකින්නේ? ඇත්තක් දකින්න. වේදනාව හැටියට දැනගන්නවා කායික හරි මානසික හරි චක් ඇසින් කනින් නාසින් දිවෙන් හරි එන වේදනාව හැටියට දැනගන්නකොට දන්නකම තියෙනවා එතන. දන්න ගතිය තියෙනවා. දැනගන්න ගතිය තියෙනවා. ඒ දැනගන්නා ගතිය නිසා වෙන් අර ඒකට මේ තණ්හා එරෙන්නේ. හේතුව තණ්හාව වැඩ කරන්න නම් මොකක්ද අවශ්‍ය වෙන්නේ? තණ්හාව වැඩ කරන්න නම් මුලාව අවශ්‍යයි. මුලාව නැති නිසා වෙන් තණ්හාව ඉදිරිපත් වෙන්නේ. ඇත්ත දැකලා සත්‍ය නොදකින්නා වූ ගතිය තමයි අවිද්‍යාව ගතිය. සත්‍ය නොදකින්නා වූ ගතිය නිසා තමයි තණ්හාව එතෙන් රින්ගන්නේ. දැන් ඇත්ත දැක්කනේ වේදනාවේ ඇත්ත දැකපු ගමන් ආරම්මණයේ ඇත්ත දැකපු ගමන් ඊට පස්සේ තණ්හාවට එරෙන්න බෑ. ඒක වෙන්නේ ඇත්ත දකින්න සහ අවිද්‍යාව එතන නැහැ කියන්නේ. ඒක නිසා එරෙන්නේ නැහැ. ආනි එහෙම බැලුවොත් එහෙම මේ එකක් අපිට හිතෙනවා මේ වේදනාව විඳ හරි කමන්නේ දුකින් ආ ඒක ඇලෙන්නේ නැතුව ගැටෙන්න පින්ද පුළුවන්කම තියෙනවා නම් ටිකක් මේක සුළු සුළුෙන් හරි ගොඩ දාගන්න පුළුවන් ඒ කියලා හිතෙනවා නේ. හොඳයි. මේ වර්තමානයේ තියෙන්නේ කර්ම පහයි. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. ඒකින් ඇති වෙන්නේ අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන බව. හා මොනහරි ප්‍රශ්නයක් එහෙම තියෙනවා නම් අහන්න පුළුවන්. අපේ පින්වතුන් ගොඩක් සමහර අය මේකට අලුත් සමහර අය අහලා තියෙනවා. අතීතේ හේතවෝ පංච ඉදාන ඵල පංචක ඉදාන හේතවෝ පංච ආයතින් ඵල පංචක එහෙම තමයි කියන්නේ. අතීතේ හේතු පහක් දාලා තියෙනවා සදාන. අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව. ඒ පහින්ද හැදුනා වර්තමානයේ ඵල පහක්. ඒ තමයි විඥාන නාම රූප සලආයතන පස් වේද. මේ ඵල පහ ඊළඟට මෙහි හැදෙනවා ඔය ටික විඳ විඳ ඉන්නකොට ආය හැදෙනවා අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව. ඒකින්ද ආය අනාවිතිය හැදෙනවා. ඒ වගේ පහක් හැදෙනවා. අර ඒකේ තිබෙන ಗುಣ ස්වභාව තමයි ජාතිය ජරා මරණ දිරායන් කියන දේ. හොඳයි. මොන හරි තියෙනවා නම් මේ පිටුම් තහඬ පුළු. අර මහත්තයා ප්‍රශ්නයක් අහනවා කියලා කිව්වනේ.
වැඩි විදියට තේරුම් ගැනීමනේ හම්බුනේ.
ඔව්.
අපි වැඩි විදියට තේරුම් ගන්න එක අපි හිතනත් මේක මේ හරි දෙයක් කියන.
වැරදි දෙයක් තියෙනවා ඒක හරි කියලා තේරුම් ගන්නවා. හරි වැරදි දේ හරි කියලා. ඔව් ඉතින්.
ඔව්
වැරදි දේ හරි කියලා තේරුම් ගන්නේ ඒ වැරදි දේ වැරදි විදිහට තේරුම් ගන්න බැරි හින්දා. නේද? ඒක නිසා ඒ තියෙන්නේ දන්න කමද නොදන්න කමද? නොදන්න. වේදනාව කියන එක වේදනාව හැටියට තේරුම් ගන්න නැතිකම වේදනාවේ තිබෙන්නේ ඇත්තක් තියෙනවා වේදනාවේ තියෙන ඇත්තක් වේදනාවේ තියෙන ලක්ෂණයක් වේදනාවේ තියෙන වින්දනය කරන ගතියක් ඒ වින්දනය කරන ගතිය අපි මේ බණ අහලා මේ විදිහට ඒක තේරුම් ගන්නට මහන්සි ගත්තට ලෝකයේ වේදනාව කියන එකේ තිබෙන නියම වින්දනීය ලක්ෂණය තේරුම් ගන්නෑ සත්වයා. ඒ වෙනුවට වෙන එකක් තමයි කවුරු හරි දුන්නා කියලා හරි ආශිර්වාද කළා හරි මවලා කියලා හරි නැත්නම් මම විඳිනවා කියලා හරි ඔන්න ඒකෙන් තමයි යෝග ගන්නෙ. හැබැයි වේදනාව වෙන් කරලා ගන්නෙ නෑ. වේදනාව කියලා එකක් මේක තනිකර වෙනම ධර්ම ස්වභාවයක් තියෙනවා ඒකින් කරන්නේ මේ ආරම්මනේ විඳීම මාත්‍රේ පමණයි කියන ඇත්ත දකින්නේ හැබැයි වේදනාවේ තිබෙන ඇත්ත නම් උගයි වේදනාවේ තිබෙන ඇත්ත ස්වභාවය තමයි හොඳ හෝ වේවා නරක හෝ වේවා උපේක්ෂා හෝ වේවා දෙයක් තිබෙනවා නම් ඒ ඩිංග විතරක් විදීම් මාත්‍ර පමණයි ඒක ස්ථාවර එකකුත් නෙවෙයි. ඒක වැඩි කල යන්න පුළුවන් එකකුත් නෙවෙයි. එහෙම හැකියාවක එකට ඇත්තෙත් නැහැ. ඩිංගක් ඇවිල්ලා විඳලා ඒක කඩා හැරෙන ගතියකුත් තමයි ඒකේ තියෙන්නේ. ඔන්න ඔය කියනා වූ ගතිය තේරුම් ගන්නට බැරි නිසා ඒක වහන්නේ ඒ වේදනාවේ තිබෙන ඔය කඩා හැරෙන ගතිය ඒ වගේ නිස්තිවරව ඉන්න බැරි ගතිය කියන ඇත්ත අර සත්‍ය සම්මෝහන ලක්ෂණයෙන් යුක්ත වෙච්ච අවිද්‍යාව හිමීට වල්දන්න. වල්දාපු ගමන්ම පේන්නේ. ඊට පස්සේ ඉඳින් වේදනාව තියෙනවා, කල්ලල්ලලා තියෙනවා, මම පැයක් විඳිනවා, දෙකක් විඳිනවා, තුනක් විඳිනවා. ඔහොම ඕම තමයි මේ හිතාගන්නේ. වේදනාවට ඊට පස්සේ කැඩෙන්නේ නැති බිඳෙන්නේ නැති ස්ථීර ගතියක් ගන්න. ඔය ඒ එහෙම කරන්නේ සත්‍ය වහන්න. මේක
අකාලික බව තේරුම් ගන්න නැති.
ඒකේ තියෙන කොලිටිය තේරෙන්නේ. දැන්
හා
අනිත්‍ය තේරෙන්නේ නැහැ. වේදනාව හයි එකක්. වේදනාව ස්ථීර එකක්. වේදනාව හොඳට තියෙන්න ඕන එකක්. වේදනාව ප්‍රබල එකක්. වේදනාව නිකන් ආත්මීය එකක්. වේදනාව සදාකාලික එකක්. ආන්නේ ඒ හැඟීම එනවා. හැබැයි ඒ හැඟීම ආවට ඇත්තටම ওই හැඟීම ඕක නෑ වේදනාව. අන්න ඇත්ත වහපු තැන. සැප වේදනාව වුණා දුක් වේදනාව වුණා උපේක්ෂා වුණා ඒක වින්දනයේ විතරක් නෙවෙයි. ආරම්භණයේ තිබෙන හොඳ නරක හැටියෙන්නේ ඕක බෙදියන්නේ. හැබැයි එහෙම වුණාට දිකේම තියෙන්නේ තිත්ත කෑවත් රසක්. පැණි රහ කෑවත් රසක්. වතුර බිව්වත් දිරා. හැබැයි ඒකේ ඒ දේ හැටියට වෙනස් වුණාට හැබැයි වින්දනයේ ගතිය තමයි තිත්ත වුණත් දැනගන්නේ තිත්ත රහින් දැනන්නේ. පැණි රහ දැනගන්න පැණි රහයි. සංස්කාර කියලා කියන්නේ මේ සංස්කාර කියලා කියන්නේ අවිද්‍යාව යම් කිසි තැනක යම් කිසි හිතක වැඩ කරන්නේද ආන්න ඒ හිතේ ඇති වෙන කර්ම එකතු කරන්නා වූ අර නිලධාරියෙක් ගැන අපි කිව්වේ ඉස්සෙල්ලා මොකද ඒ රෙජිස්ටර් කවුද ඒ වැඩේ කරන්නේ රෙජිස්ටර් කරන වැඩි මොකද කවුද මහත්තයා වැඩි කරේ රෙජිස්ටර් කරන්නේ සංස්කාර නමින් ඇවිල්ලා ඉන්නේ සංස්කාර නමින් ඉන්නේ චේතනාව චේතනාවට නම් තියෙනවා කීපයක් චේතනාවට කියන්නේ මේ චේතනාවට කියනවා කර්මය කියලා කියනවා සංඛාර කියලා කියනවා දැන් සමහර තැන්කක කියනවා මෙහෙම සංඛාර කියලා කියනවා ඉතින් ඒක ලොකුයි ඉතින් අර මේ මොකද්ද ආරුන් අයියා රජ වුණාම නේ ආරුම්මාව රජ වුණාන් පස්සේ ආරුම්මා ගමේ ඉන්නකොට මිනිස්සයා කවුද ආරුම්මාව ඉතින් රජ වුණා ඉතින් රාජාසනෙ ඉන්නකොට ආරුම්මාව කියන්නේ නැහැනේ ඒක උඩ කියන්නේ නැහැනේ රජතුමනි කියලා තමයි ඒ වගේ අර චේතනාව අර වැඩ කරක හිටියට මේ පටිච්ච සමුප්පාදයට දාලා මේ ආසනේ වාඩි කරගන්න පස්සේ ඒකට එහෙම දෙයෙන් කියන්නේ නැහැ චේතනාව කියලා ඒක උඩ කියන්නේ මොකද්ද සංකාර කියලා හරි අරුව නම්බෝ දීලා කතා කරන්නේ.
ඒ සංස්කාර ඇතුලේ පංචේන්ද්‍රයන්ගෙන් ගන්න අරමුණද?
ඔව්.
චේතනාවේ
පාරේ දෙක මෙතන. ඔව් ඊට පස්සේ මොකද කරන්නේ මේ ඒ චේතනාව කරන වැඩේ හැටියට වෙන තව නමකුත් තියෙනවා කර්ම. කර්මකාරය කියලා කියනවා. කර්මකාරයන් කර්ම හදන එක කියනවා. හොඳයි. මේක නැවත නැවත හිතන්න ඕන කියන්න ඕන අහන්න ඕන එහෙම එතකොට තමයි ඔක තේරෙන්නේ අනිත් එක ආධුනිකයට මෙයක් කියලා දෙන්න මතු කරලා දෙන්න ඕන හිත එතකොට තමයි අහන්නේ මේ හිතට ප්‍රශ්නත් එක එක මතු වෙන දුවට හොයන්ට බලන්න විපරම් කරන්න තමන්ට කැමතියි හොඳයි ඒ එහෙනම් සෑම දිනාටම තෙරුවන් සරණයි මොන හරි ප්‍රශ්නයක් තියෙනවා අහන්න පුළුවන් අහන්න පුළුවන්
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඇහෙනවද කතා කරනවා
ඇහෙනවා
ස්වාමීන් වහන්සේ මේ බොහොම පිං ඔබ වහන්සේට මේ පැහැදිලි කිරීම ගැන මට පොඩ්ඩක් මේ ලක්ෂණ ටික පාළි වචන වලින් නැවත සැරයක් කිව්වත් ලියා ගන්න අවශ්‍ය නිසා බොහොම පිං තෙරුවන් සරණයි.
එහෙම කුතියනේ. එහෙම කිව්වනේ. ඔව් ඒක පළවෙනි එක තමයි මේ අවිද්‍යාවට තියෙන්නේ සත්‍ය සම්මෝහන ලක්ෂණ අවිජ්ජා. ඒක සත්‍ය සම්මෝහන ලක්ෂණ අවිජ්ජා. ඒක සිංහලින් ලියා ගන්නා සත්‍ය වහන්නා වූ ලක්ෂණය තමයි ඒ අවිද්‍යාවට හිමි. එයාගේ හැටි දෙක පුනබ්බව විරෝහණ ලක්ෂණ සංඛාරා. ඒ කියන්නේ පුනර්භවයක් ඉස්මතු කරවන උලුප්පවාදෙන ඇතිකරන ලක්ෂණ. පුනබ්බව විරෝහණ ලක්ෂණ. තුන ඕපපච්චයේක නිබ්බත්ති ලක්ෂණං විඥානං. ඕපපච්චයේක නිබ්බත්ති ලක් උප්පත්ති වශයෙන් වෙනම උප්පත්තියක් ඇති කිරීම විඥානේ හැටි. ඒකේ ආකාරය, ඒකේ ලක්ෂණය. හතර නාමකාය රූපකාය සංඝාත ලක්ෂණං නාම රූපං. නාමකයක් හැටියට එහෙම නැත්නම් රූපකයක් හැටියට මතුවීම ඉස්මතු වීම ඇතිවීම තමයි නාම රූප කියලා
කියන්නේ.
සංඝාත ලක්ෂණ සංසාත. ඉන්ද්‍රිය වවත්තාන ලක්ෂණ සලායතන. ඉන්ද්‍රිය වවත්තාන ලක්ෂණ සලායතන කියලා කියන්නේ ඉන්ද්‍රියයක් ඇති බව තීරණය වීම, ඉදිරිපත් වීම, ව්‍යවස්ථාපනය කිරීම ආයතන. අනිත් එක තමයි ඒක තේරෙනවා ඇති ස්පර්ශයට තිබෙන්නේ එක්තරා විදිහක ආකාරයක්. ස්පර්ශය කියන එක හයතැනකයි වැඩ කරන්නේ. ඒකේ තේරුම ස්පර්ශ කියලා කිව්වන් පස්සේ මේ අවුව ස්පර්ශ වෙනවා බිත්තියේ. ඒක ස්පර්ශේ ඒක තමයි. නමුත් ඒක නෙවෙයි මේ කියන්නේ. ඒ දෙන්නේක් නේ. ඊළඟට ලයිට් එක ගහවන් පස්සේ ඒත් ෆලෝවට වදින ඒකත් නෙවෙයි. මේක කියන්නේ කරුණු තුනක එකතුවයි කියන්නේ. ස්පර්ශයට දෙන්නේක් නෙවෙයි, ස්පර්ශයට කරුණු තුනක් අවශ්‍යයි. ඒ තමයි චක්ඛු රූප විඥාන. හරි සෝත සද්ද විඥාන. හරි ඒ අයගේ සංනිපාත ලක්ෂණෝ පසු. ඒ තුන් දෙනාගේ එකතු වීම, ඒ තුන් දෙනා එකට හැප්පීම, සම්බන්ධීකරණ නිලධාරියෙකුගේ වැඩේ තමයි තියෙන්නේ ස්පර්ශය. සම්බන්ධීකරණ නිලධාරියා වග විභාග කරන්න යන්නේ නැහැ. එයා ඇවිල්ලා මේ යොමු කරනවා විතරයි. ඊළඟට හත ဣට්ඨානිත් අනුභවන ලක්ෂණා වේදනා. ဣට්ඨානිත් එකකින් කියන්නේ ဣට්ඨ අනිත්ඨ. ဣට්ඨානිත් අනුභවන ලක්ෂණා වේදනා. ආරම්මණී තිබෙන්නා වූ ඉෂ්ඨකම හරි අනිෂ්ඨකම හරි විඳින ගතිය තමයි වේදනා. අට අධ්‍යෝසාන ලක්ෂණ තණ්හා. ඒ කියන්නේ හැබැයි අර මේ අපි කියනවා අජ්ජෝසාන කියන එකේ තේරුම ඇවිල්ලා එරෙනවා වගේ එකක්. ගිලෙනවා, එරෙනවා, දැස ගන්නවා කියන එක තමයි තියෙන්නේ පාළියෙන්. දැස ගන්නවා අජ්ජෝසාන කියලා කියන්නේ වලකට බහින්නා වගේ, ආරම්මණයට බහිනවා. ආයේ ඒක හැබැයි මම හිතන්නේ ඒක හදිට ගැළපෙනවා කියලා නේ. අජ්ජෝසාන කියලා කියන්නේ එරෙනවනේ ගිහිල්ලා. ඕපපච්චේකං උපාදාන. ඕපපච්චේක දැඩිව අල්ලා ගැනීම ආදාන කිරීම උපාදානයි. අනිත් එක තමයි 10 නාමකාය රූපකාය සම්භවන ලක්ෂණ භව. නාමකාය රූපකාය කියන දෙකම එකතු කරලා මතු කරන්නා වූ ගතිය භවය. සම්භවන ලක්ෂණ භව. එකොළහ කණ්ඩානම් පාතු භවන ලක්ෂණ ජාති. ස්කන්ධයන් මතු කරවලා දෙන පාතුර්භූත කරලා දෙන පහළ කරවන ලක්ෂණය තමයි ජාතිය කියලා කියන්නේ. ජාතිය කියලා කියන්නේ ක්‍රියාවක්. ජාතිය කියලා කියන්නේ ක්‍රියාවක්. ඒ ක්‍රියාවට යටත් වෙන ඒවා තමයි ස්කන්ධ කියලා කියන්නේ. දැන් මතු කරවනවා කියන එක මතු කරවනවා ඇති කරවනවා කියන එක ඇවිල්ලා ක්‍රියාවක්. ඒ ක්‍රියාවට යටත් වෙලා මතු වෙන්නේ ස්කන්ධය. ඊළඟට ජරා කියන එකට කියනවා උපදී පරිපාක ලක්ෂණ ජරා. ඒ කියන්නේ උපදී පරිපාක ලක්ෂණ ජරා කර්මෙන් ලැබෙච්ච දේවල් ටික ගෙවි යෑම, පිලුම් වීම, පැසීම් ස්වභාවයට පත් වීම ජරාව කියලා කියනවා. ඊළඟට කියනවා මරණය කියලා කියන එක ඇවිල්ලා ඔය ගහක් මරුණා වගේ නෙවෙයි. මෙතන කියන්නේ ජීවිතින්ද්‍රිය උපච්ඡේද ලක්ෂණං මරණං. මරණයට සිද්ධ වෙන්න ජීවිතින්ද්‍රියක් තියෙන්න ඕන. ජීවිතින්ද්‍රිය උපච්ඡේද ලක්ෂණං මරණං. ඔය ටික තමයි. සම්මුති මරණය ජීවිතින්ද්‍රිය අහකට යනවනේ. දැන් ජීවිතින්ද්‍රිය තියෙන හින්දානේ ඕක අල්ලගෙන ඉන්නේ නේද? ජීවිතින්ද්‍රිය ගලවලා යනවා. ජීවිතින්ද්‍රිය කරන්නේ දැන් බලන්නකෝ මේ ජීවිතින්ද්‍රිය කියලා කියන එක හරිම අමුතුම ධර්ම ස්වභාවයක්. දැන් ජීවිතින්ද්‍රිය දැන් හැම වෙලාවෙම චක්කු විඤ්ඤාණි නෑ නේද? චක්කු විඤ්ඤාණි නෑ. දැන් නිදාගත්තාන් පස්සේ චක්කු විඤ්ඤාණි වැඩ කරන්නේ නෑ. සෝත විඤ්ඤාණියක් නෑ. ගාහන විඤ්ඤාණි, දිව ආයන, කාය වෙන මොකක්වත් නෑනේ. දැන් හෙට උදේ නැගිටිනවනේ. හෙට උදේ නැගිටිනකොට විඤ්ඤාණයට වැඩ කරන්න තියෙන්න එපානේ. මේ ඇහැ කියන එක මැරෙන්නේ නැතුව තියෙන්න ඕනේ. ආන්න හෙට උදේ වෙනකල් අපි නිදාගත්තාන් පස්සේ හෙට උදේ වෙනකල් මේක මැරෙන්නේ නැතුව පිළුම් වෙන්නේ නැතුව ඒ ඇහැ කියන එක ආරක්ෂා කරවලා තියාගන්න පරිස්සම් කරවා ගන්න ගුණ විශේෂයට කියනවා ජීවිතින්ද්‍රිය ධර්ම. ඒ කියලා ඒක කර්මෙන් හැදෙන්නේ. හැබැයි ඇහැ රකින්ට, ඇහැ බලා ගන්නට, ඇහැ පෝෂණය කරන්නට, ඇහැ පරිස්සම් කරගන්නට, ජීවත් කරගන්නට පහළ වෙච්ච ජීවිතින්ද්‍රිය කෑල්ල ඒ ඇහැ ගාවම තියෙන ඇඟේ තිබෙන ඒවා කරන්න යන්නේ. එයායි තමන් බාරගත්තේ වැඩි විතරයි ඒක කරලා දාන එකයි. එතකොට ඒක හින්දා තමයි උදේ පාන්දර නැගිටලා ඇහැ අරිනකොට ඇහැ මැරෙන්නේ නැතුව තිබිලා තියෙන්නේ. ඒ කුමක් නිසාද? ජීවිතින්ද්‍රිය බලේ
නිසා.
රූපයට අදාළ ජීවිතින්ද්‍රිය තමයි. ඔක කියන්නේ
චෛත්‍යිකවල ජීවිතින්ද්‍රිය මරණයක්
වෙනකොට තියෙනවා. ඒ සාරෝචි සාධාරණ කියන ඒ කියන්නේ ජීවිතින්ද්‍රිය දෙකක් තියෙනවා. ජීවිතින්ද්‍රිය දෙකක් තියෙනවා. නාම ජීවිතින්ද්‍රිය, රූප ජීවිතින්ද්‍රිය. නාම ජීවිතින්ද්‍රියට රූප ජීවිතින්ද්‍රියට පුළුවන් ඇතිවෙච්ච රූපයේ චිත්තක්ෂණ 17ක් අදගෙන යන්න පුළුවන්. රූප ජීවිතින්ද්‍රිය. ඊළඟට නාම ජීවිතින්ද්‍රියට පුළුවන් ඇති වෙන චිත්ත සහ මේ චෛතසික ටික එක චිත්තක්ෂණයක් රැක බල ගන්න පුළුවන්. හරි ධාතිය. මරණම් කියලා කියන්නේ මේ රූපයේ තිබෙනා වූ ඇඟට බැඳලා තිබෙන ඇඟට හය වෙලා තිබෙන ජීවිතින්ද්‍රියක් තියෙනවනේ. ඕක ගලවල යනවා. ඊය ගමන් නාමයේ තින්ද බැරි වෙනවා. දැන් රූපයේ තිබෙනා වූ ජීවිතින්ද්‍රිය ගලවල ගිය ගමන්ම මේක හරහා වැටෙනවා. ඒක තමයි මරණය කියලා කියන්නේ. සම්මුති මරණය. හැබැයි අනිත් අතින් විඤ්ඤාණ නාමයන්ගේ මරණ තියෙන හැම වෙලාවෙම. ඉතින් එහෙම බැලුවොත් එහෙම අපි මේ අපේ මුළු ජීවිතේම මන කඳක් නේද? අපේ ජීවිතේ තියෙන්නේ මරණ. හැම චිත්තක්ෂණයක මරණ තියෙනවා. දැන් ෆියුනරල් එකක් දෙන්න ජීවිතින්ද්‍රිය මරණය අවශ්‍යයි. සද්දාසේ දානයක් දෙන්න ෆියුනරල් එකක් දෙන්න. ඒ කියන්නේ පන්සුපූලයක් කරන්න ජීවිතින්ද්‍රිය මරණයක් අවශ්‍යයි. දැන් ඕක කරන්න බෑ මේ චිත්තක්ෂණ ඒක. හැබැයි මේ පාංශකූල නැති වුණත් නිවන් අවබෝධ කරගන්න නම් නාමයන්ගේ තිබෙන්නා වූ ෂණ මරණය දේරුම් ගන්න ඕනේ. තේරෙනවද? ෂණික මරණය කියලා කියන්නේ ෂණික මරණය, චිත්තක්ෂණීය මරණය තේරෙන්න ඕනේ නිවන් අවබෝධ කරගන්න. පාන්දුකෝලිය නැති මකම
අවසරයෙන් හම්බෙන්නේ.
ඔව්. ඔව් කියන්නේ.
ස්වාමීන් වහන්සේ වද කරපු ඒ කාරණාව ශනික මරණය කියන එක අපි මේ භාවනා කරනවා කියලා කියන එකට සම්බන්ධ කරගන්නයි මේ ප්‍රශ්නේ මම අහන්නේ ස්වාමීන් වහන්සේ. දැන් අපි ඊයේ පෙරේදා ඒ භාවනා කරනකොට අපි බැලුවා මේ එක එක දේවල් මතුවේ නැහැ සක්මයේදී ආනාපානෙදී මිති මතුවෙන හැටි දැකලා ඒක මෙනෙහි කරලා ඒක ඉවර වෙනකොට ඉවර කළා. ඉතින් මේ භාවනාවෙන් අපි පුහුණු කරන්නේ ඔය ශනික මරණය පැහැදිලිව දැනගන්න හඳුනාගන්න පුරුදු කරන එක නෙමෙයිද?
ඔය ශනික මරණය දැනගන්න අවබෝධ කරගන්න පුරුදු කරන එක තමයි ඒ අපි කරන්නේ. ඒක හරියි. දැන් ඔය
භංගය එහෙම
තේරෙන්නේ ඒකක්. ඒ අවස්ථාවක්. ඒ කියන්නේකෝ?
අපතර සමන තෝ එකත් එක්කම තමයි කරලා ජාතිපත් මේ භවපත්‍ය ජාති කියනකොට සංසාරපත්‍ය මේ විඥාන කියනකොට තන සමිනවට පැහැදිලි කරා. එතකොට අර ප්‍රතිසංති විඥානයේදී එතකොට සංසාරපත්‍ය ප්‍රතිසංති විඥානය ඇද වෙනකොටම නාම රූප සමායතන කියන ඔක්කොම එක චිත්තක්ෂණයකදී වෙනවා වගේ තේ නැතන යාති කියනකොට ඒ තුනම ඒ එකම සිදුවීමක් හැටියට තමයි මම තේරුම් ගත්තේ. ඒක එහෙම වැරද්දක් තියනවාද? එතකොට එතන නාම රූප කියපුවා මෙතන නාම කියන්නේ චෛතසික වගේ වෙන්න ඕනේ කියලා මම හිතුවේ.
හරි හරි. එහෙම තමයි.
විඥානය වේවා.
එහෙම තමයි. එහෙම තමයි. ඒ කියන්නේ සමේ කියන්නේ සංඛාරපත්‍ය ඔබ තේරුම් ගැනීමට නොදන්නා කම නම් වූ අවිජ්ජා පත්‍ය කුසල ලකුසල නම් වූ සංඛාරා කුසල ලකුසල නම් වූ සංඛාර පත්‍ය පටිසන්ධි විඥාන පත්‍ය වේදනා සංඥා සංඛාර නම් වූ නාම සහ රූපං ඔන්න ඔය දේ තමයි ඔක මේ ඔක යන් ඔකෙ ඉතින් අර කෙටි කරලා තියෙන නිසා තමයි මේ අර හේතුව ඕකේ වැඩේ වෙන්නේ අර මේ මොකද්ද මේ තියෙනවනේ මහා ගෙදර රත්නසූරිය ආරච්චිලාගේ බන්දු මුණසිංහ කියලා මම කිව්වන් පස්සේ ඕක දිගට යන්න අමාරුනේ ඒකින්ද අර වාගගම් අරුව මේවා ගම්මාන් නම් කිව්වද බන්දු කියලා කිව්වම හරි ඔය කිතියෙන් කෙතියෙන් තමයි තියෙන්නේ ඉතින් ඒගොල්ලන්ගේ හැටි වෙනම වෙනම විපරම් කරලා ගන්නකොට හේතුව තව තින් ලක්ෂණ සහ වැඩ කරන තැන් අර හෙට මෙහෙට ඉතින් වෙනස්කම් තියෙන. ඒක නිසා තමයි පොඩි පොඩි නම් වලින් විතරක් මාත්‍රිකා කරලා තියෙන්නේ. හොඳයි. එහෙනම් අපි මේ වෙලාවට පින් අනුමෝදන් කරන්න අවතින්නේ. එහෙනම් හැම දිනාටම සනසිල්ලක් වේවා, ධර්මාවබෝධය, නිර්වාණාවබෝධය වේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. ඉතින් මේ සියලුම දේවල් බොහොම ශ්‍රද්ධාවෙන් අහන්නේ කියන්නේ. ඉතින් දැන් මේ සම්මත වශයෙන් ඉතින් අවුරුද්දකුත් කිච්ච වෙලා ඉතින් අවුරුද්ද මේ විදිහට අවුරුද්ද ඉතින් ධර්මයෙන්ම ගත කරන්න ඉතින් මෙහි නිව්කාසල් ඉන්න පින්වතුන් පිරිසක් ඉදිරිපත් වෙලා ඉතින් මේ භාවනා වැඩසටහනේ තමයි මේ කරන්නේ. ඉතින් මේ භාවනා වැඩසටහන සම්බන්ධ වෙච්ච පින්වතුන්ටත් මේ ගුවන් විදුලිය හරහා ඉතින් මේ අසාගෙන ඉන්න පින්වතුන්ටත් අපි ධර්මාබෝධය, නිර්වාණාවබෝධයම සුවසේම සිද්ධ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ ලලිත් මහත්තයා හින්ද තමයි මේ හැම එකක්ම ඇත්ත වශයෙන්ම ගොඩක් ඇත්ත වශයෙන්ම මේ වාග්ය උදාවලා තියෙන ලලිත් දළුවත් මහත්තයා. ඊළඟට ලලිත් දළුවත් මහත්තයා, ඊළඟට අපේ ලාල් මහත්තයා, ප්‍රේමලාල් මහත්තයා, රංජිත් මහත්මයා, මල්ලිකා නෝනා, ඊළඟට අපේ මේ ජයන්ත මහත්තයා, අසංග මහත්තයා, මේ මේ ඒ නෝනලා මහත්තුරු මේ අයගේ උපකාරය නිසා ඉතින් ඒකේ පුරෝගාමී වැඩසටහනක් කරන්නේ අපේ ලලිත් මහත්තයා. ඉතින් අපි ලලිත් මහත්තයාටත් ඒ පින්වත් හැම දිනාටමත් මේ කරන ශාසනික උතුම් මෙහෙවරින් අත්පත් වෙන සියලුම පිරිසුදු සෝමනස්ස සහගත වූ ඥාන සම්පයුත්ත වූ අසංඛාරික වූ මහා බල සම්පන්න වූ කුසල චේතනාවන්ගේ ධර්ම චේතනාවන්ගේ අනිවාර්යෙන්ම ගැබ්බෙලා තිබෙන ගැබ්බෙලා රැස් වෙන මහා බල ශක්තියක් තියෙනවා. ඒව භවගත වෙච්ච ඒවා නෙවෙයි. ඒක නිසා ඒව ධර්මයට ධර්මය හොයාගෙන යන ධර්මවිචේ සම්බුද්ධංගේ වැඩීම් වශයෙන් ධම්මවිචයේ තුල ක්‍රියාත්මක වෙන වැඩෙන චේතනාවන්. ඉතින් ඒ චේතනාවන්ගේ බලෙන් ශක්තියෙන් මේ පින්වත් දලුවත්ත මහත්මයාටත් සෑම දිනාටම නිදුක් නිරෝගී දීර්ඝාස වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් සෑම දිනාටම පරම ශාන්ත වූ පරම සූක්ෂම වූ නිවිච්ච ඒ සදාකාලික සැප ඇති නිර්වාණ ධාතුව සුවසේම අවබෝධ වේවා කියලා අපි පින් දෙමින් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.